හිරු සදහම් උදැසන ධර්මදේශකයන්න් වහන්සේ. හංවැල්ල දිද්දිනිය ඓතිහාසික කුලංකන්ද ගල්ලෙන් ආරණ්‍ය සිංහාසනාධිකාරී පූජ්‍ය දිද්දිනියේ විමලසංක ස්වාමීන් වහන්සේ.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දානම් භික්ඛවේ සත්පුරුෂ පඤ්ඤත්තං පණ්ඩිත පඤ්ඤත්තං ති අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි අදත් මේ සෙනසුරාදා උදෑසන හිරු සදහම් උදෑසන ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට පින්නත් ඔබ හැම දෙනාම ඉතාම ශ්‍රද්ධාවෙන් යුත්ව සූදානම්ව සිටින මොහොතේ අද දවසෙත් මා බලාපොරොත්තු වන්නේ ඔබට ධර්මාබෝධය ලබන්නට පුළුවන් ඉතාමත්ම ජීවිතයට වැදගත් දහම් කාරණාවක් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ පැහැදිලි කිරීමේදී අපි මේ අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ මේ දානමේ පුණ්‍යක්‍රියාවක් සිද්ධ කිරීමේදී අපි අහලා තියෙනවා අපේ බෞද්ධ පින්නතුමේ තුන්සිත පහදාම දන් දෙන්න කියලා. අපේ කවියක් තියෙනවා, පැරණි කවියක් ලෝවැඩ සංගරාවේ, තුන්සිත පහදා දුන් දානය උන් ගිය ගිය තැන ලැබේ නිදානේ කියලා. එහෙම පැහැදිලි කරන්නේ කුමක් නිසාද? මේ තුන්සිතම පැහැදෙන්න ඕනි. ඒකයි තුන්සිත පහදා දුන් දානය උන් ගිය ගිය තැන ලැබේ නිදානේ කියලා සඳහන් කරන්නේ. තුන්සිත කියන්නේ මොකද්ද? අන්න එතන තමයි වැදගත්ම කාරණාව. මේ තුන්සිත පැහැදීමත් එක්ක තමයි මේ දේශනාව ඉදිරියට ගෙන යන්නේ. එතකොට පූර්ව චේතනා, මුංචන චේතනා, අපරචේතනා කියන අවස්ථා තුන තමයි තුන්සිත කියලා කියන්නේ. ඒ කියන්නේ పూర్ව අවස්ථාව, සිදු කරන අවස්ථාව, පසු අවස්ථාව. අපි හිතමු පින්කමක් කියලා අපි දානයක් ගැන කතා කරමු. දැන් දානමේ පින්කම ගැන තමයි අපි ගොඩක් කතා කරන උත්සාහවන්ත වෙන්නේ. දානයක් දෙන්නට පෙර තමන්ගේ සිතුවිලි, දානෙ පිළිගන්නට කොට අවස්ථාවේදී ඇතිවෙන සිතුවිලි, දානෙන් පසු අවස්ථාවේ සිතුවිලි කියන මේ කුසල ක්‍රියාවක සිතුවිලි පහළ වෙන අවස්ථාව. පින්කම කරන්නට පෙර කොහොමද, පින්කම කරනකොට කොහොමද, පින්කම කරලා අවසන් වුණාට පස්සේ කොහොමද? අන්නේ අවස්ථා තුන තමයි මේ තුන්සිත කියලා කියන්නේ. එතකොට ඒ තුන්සිතම පහදලා දුන් දාණය ගිය ගිය තැන ලැබේ නිදානේ කියන අංග සම්පූර්ණ පින්කමක්. නිදානයක් දානයක් නිදා දානන් නිදානම් කියලා කියන්නේ දානයක් කියලා කියන නිදානයක් වගේ කියලා. ඊතර ඒ තුන්සිතම පැහැදෙන්නේ කොහොමද කියන කාරණාව ඉස්මතු කරන්නටයි මේ දේශනාවෙන් උත්සාහවන්ත වෙන්නේ. දැන් අපි ගොඩාක් පින්කම් කරනවා. සමාජය ඇත්තෝ ගොඩාක් පින්කම් කටයුතු වල නිරත වෙනවා. ඒතර පින්කම් කටයුතු කිරීමේදී ඒ පින්කමට සූදානම් වෙන අවස්ථාව කොයි වගේද? පින්කම සිද්ධ කරනකොට කොයි වගේද? පින්කම කරලා අහවර වුණාට පස්සේ, අවසන් වුණාට පස්සේ අපේ හිත කොයි වගේද? ඒවා සිතුවිලි වලින් අපේ හිත වහවහ වෙනස් වෙනවනේ. සිත තරං ලෝකේ වෙනස් වෙන්නා වූ ධර්ම කොටසක්, ධර්මයක් ලෝකේ තවත් නැ, වේගයෙන්ම වෙනස් වෙන්නේ සිත. එතකොට ගත්තාම අපේ හිත මේ වේගෙන් වෙනස් වෙන සිත පාලනය කර ගැනීමේ ක්‍රියාවලියකුත් අපි තුල තියෙන්න ඕනේ කුසලයකදී. අන්නේ සිතට ඕන ඕන දේවල් වලට යෙදෙන්නට දුන්නොත් ඒක හිත දමනයක් වෙන්නේ නැහනේ. සිත දමනය කරගන්න නම් අපි අපිට ඕන විදිහට සිත සකස් කරගන්නට අපි උත්සාහය වීරිය සතිය කියන සිහිය සතිය කියන සිහිය ඒව ඇති කරගන්නට ඕන. එතන පින්කමක් කරනකොට නත් පින්කම කරන්නට මුල් වෙනකොට පින්කම කරනකොට පින්කම කරලා පස්සේ ඒ හිත කොහොමද හදාගන්නේ? දැන් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ චිත්තම් පුනාතිති පුඤ්ඤං කියලා. චිත්තම් පුනාතිති පුඤ්ඤං කියන සිත පිරිසිදු කරන ධර්මයක් තමයි කුසලයේ කියලා කියන්නේ. දැන් සමහර අර්ථකථන තියෙනවා සිත පිනා යනවා කියලා. ඉතින් පිනා යෑම කියනකොට තමයි පිනවීම කියනකොට තියෙන්නේ ලෝභ මූලික ඉතින් ඒ අකුසල සිතක්. හැබැයි මේ සිත පිනවීමක් නෙමෙයි කරන්නේ සිත පිරිසිදු කිරීම. ඒකයි සඳහන් ගන්නේ චිත්තම් පුනාතිති පුඤ්ඤං. සිත පිරිසිදු කරන ධර්මයක් වෙත්නම් ඒ කුමක්ද? කුසලයේ. අපේ හිතක් අපිරිසිදු වෙන්නේ අකුසලයේ. හිතක් පිරිසිදු වෙන්නේ කුසලයේ. එතකොට සිත පිරිසිදු කරන භාවයක් තිරණ ඒ කුසලය. එහෙනම් කුසලයක් පින්කමක් කුසල කර්මයක් කරන්නට පූර්ව අවස්ථාවේ හිත පිරිසිදු වෙන්නට ඕන. පින්කම කරනකොට හිත පිරිසිදු වෙන්නට ඕන. පින්කම කළාට පස්සේ හිත පිරිසිදු වෙන්නට ඕන. එතකොට සිත යම් විදිහකින් අපිරිසිදු භාවයට පත් වුණොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන් පින්කම සාර්ථක භාවයට පත් වෙන්නේ. මේ පිළිබඳ හොඳ උදාහරණ කතාවක් තියෙනවා. ඒක පැහැදිලි කරලා තමයි මේ දේශනාව එතකොට තවදුරටත් තහවුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඔබට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි ජීවිතේ වැඩියම කරන පින්කමක් මොකද්ද කියලා ඇහුවොත් අපි බෞද්ධයෝ ගොඩාක් ඔය කරන කුසල කර්ම වලින් දානමය කුසල කර්මය සිද්ධ කරනවා. දැන් අපේ සදැහැති බෞද්ධ පින්නතුන් බොහෝ දෙනෙක් අවුරුද්දකට සැරයක් හරි දානයක් දෙනවා. අපේ බෞද්ධ සමාජයේ මිනිස්සු සදැහැවන්ත පින්නතුන් අවුරුද්දකට සැරයක් හරි දාන දෙනවා. ඔය අතර මාසිකව දාන දෙන අය ඉන්නවා විහාරස්ථානයට, අරණ්‍ය සේනාසනයන්හි, ඒ වගේම වැඩිහිටි නිවාස, ළමා නිවාස කියන වගේ යම් යම් අනුකම්පා සහගතවත් දන් දෙන තැන් තියෙනවානේ. ඒවට අනුකම්පා සහගතව දෙන්නේ පූජාවෙන්, පූජාවක් හැටියට පූජා බුද්ධියෙන් දෙන්නේ තුරුණුවන් වෙනුවේ, අනුග්‍රහ බුද්ධියෙන් දෙන්නේ නැති බැරි කෙනෙක්, අසරණ අහිංසක කෙනෙක්, තිරිසන් සත්‍යයන් වෙනුවෙන් දීම. එතකොට ඒ දානයේදී දීමේදී අපි හිත කොහොමද පිරිසිදු වෙන්නේ? එතකොට අපි අවුරුද්ද පතා දිනේව තිනවා, මාස පතා දිනේව තිනවා, මාසයක් හැර මාසයක්, එතකොට අවසරකට දාන දෙකක් තුනක් ওই විදිහට එහෙම තියෙනවා. ඉතින් හුඟක් බෞද්ධ පින්නතුන් අපේ සමාජයේ බෞද්ධ පින්නතුන්ගේ බහුතරයක් වසරකට හරි කොහේ හරි දානයක් පූජා කිරීමක් කරනවා. නැතිබෙරි කෙනෙක්ට හරි, වැඩිහිටි නිවාසයකට, ළමා නිවාසයකට හරි, මහා සංඝරත්නයට හරි අනිවාර්යයෙන්ම දානය පූජා කරන. ඒ පූජා කරනකොට හිත පිරිසිදු වෙන්නට ඕන. අන්න ඒකයි මේ දේශනාවේ අපි වැදගත්ම කාරණාව, හිත පිරිසිදු වෙන්නට ඕන. එතන මේ සම්බන්ධ ආශ්‍රිතව දේශනාවක් තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ එක්තරා සිටුවරෙක් පිළිබඳ කතාවක්, අපුත්තක කියලා සිටුවරෙකගේ කතාවක් තමයි අද මම දේශනාවට පාදක කරගන්නේ. එතන මේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ ඉන්නකොට සැවැත්නුවර පාලකයා තමයි කොසල් මහරජතුමා. ඉතින් කොසල් මහරජතුමා නිතරම අපේ බුදුරජාන් වහන්සේ බැහැ දැකලා වන්දනා කරන්නට පැමිණෙනවා. ඉතින් ඒ පැමිණුණාට පස්සේ පා සිඹ සිඹනේ, ස්වාමීනි මම කෝසල පසේ නදී කෝසල, මම පසේ නදී කෝසල කියලා බුදුරජාන් වහන්සේ හිරිපතුල් බදාගෙන ඉඹමින් තමයි මේ කොසල් මහරජුරු බුදුරජාන් වහන්සේ වන්දනා කරන්නේ. ඒ තරම් බුදුහාමුදුරන්ට ගෞරවයක් ශ්‍රද්ධාවක් කොසල් මහරජතුමාට තිබ්බා. ඉතින් නිතරම බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට එනවා. නිතරම බුදුරජාණන් වහන්සේත් කතා කරනවා, ප්‍රශ්න අහනවා. ඉතින් ඒ වගේ දේශනාවන් ගොඩාක් ඔය බුදුරජාණන් වහන්සේ කොසල් මහරජුරන්ටම දේශනා කරපු දේශනා ගොඩාක් තියෙනවා. ඒ දේශනා තියෙන සංයුත්ත නිකාය කෝසල සංයුත්තේ කියලා වෙනම කොටසක් තියෙනවා. කොසල් මහරජුරන්ට පමණක්ම දේශනා කරපුවා. ඉතින් ওই විදිහට මේ කොසල් මහරජුරු නිතරම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට එන ගමනේදී දින ගණනාවකින් බුදුරජාන් වහන්සේට කොසල් මහරජුරු දකින්නට බැරි වෙලා දින 7ක් 8ක් විතර ගියාට පස්සේ කොසල් රජුරු දවසක් සැවැත්නුවර ජේතනාරාමයට පැමිණෙනවා බුදුරජාන් වහන්සේ බැහැ දකින්න. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ විමසනවා. ඉතින් ආගියතරතුරු විමසනවන්නේ සතුරු සාමිච්චිය දෙනවා කියලා කියනවා. ආගියතරතුරු කතා බහ කරනවානේ. අපිත් එහෙම නියම්සි කෙනෙක් ඉස්සලම හමු වෙන්නට ගියාම දැන් අපි හිතමුක දායක පින්නතෙක් ස්වාමින් වහන්සේට ආරාධනා කරන්න ගියාම ආපු ගාම මොකද කියලා අහන්නේ නෑනේ සාමාන්‍ය. ඉතින් කොහොමද ආගියතරු දැන් මොකද කරන්නේ? ගොඩක් කාලෙකින් ආවේ. ඉතින් දැන් මොනවද රස්සාවක් හැටියට කරන්නේ? දරුවෝ ඉගෙන ගන්නවද? ඔය ඉතින් අහනවා අපි සාමාන්‍යයෙන්. ඒව අහනවනේ. ඒවට කියන සතුරු සාමිච්චිය දෙනවා කියලා, ආගියතරතුරු කතා කරනවා කියලා. එහෙම ඒ විදියට අහනකොට විමසල ඊට පස්සේ තමයි යම් තමන්ගේ දහම් කාරණා හෝ අවශ්‍ය ප්‍රශ්න හෝ විමසන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ විමසනවා කොසල් මහරජුරුවන්ගේ රජතුමනි, දින ගණනාව මා බැහැ දකින්නට ඔබ පැමිණියේ නෑ, නිතරම ඉතින් ඔබ පැමිණෙනවල ඉතින් ගොඩාක් දවසින් ඔබ දැක්කේ නෑ, ඒ නොදැක්කේ කුමක් කාරණාවක් නිසාද කියලා තථාගත අපේ භාග්‍යවතුන් වහන්සේ කොසල් මහරජුරුවන්ගේ විමසනවා. එතකොට මේ කොසල් මහරජුරුව පිළිතුරක් දෙන, ස්වාමීනි මේ නුදුරුව සිටුවරෙක් ඉන්නවා හිටියා අපුත්තක කියලා. මේ අපුත්තක කියලා කියන්නේ ස්වාමීනි ඔහුට දරුවෙක්වත් නැහැ, පුතුන් නැති නිසා අපුත්තක කියලා කියනවා. දරුවෙක්වත් නොහිටපු මේ සිටුවරයට කෝටි ගාණක් වස්තුව තිබ්බා, කියන 80 කෝටියක් වමන මහා ධනයක් තිබ්බා. ඒ ඔහු මිය පරලෝ ගියා ස්වාමීනි. ඉතින් ඔහුගේ සියලු දේපල රාජසන්තක වුණා, කෝටි ගාණක් ධනෙ තිබ්බා, ඒ සියල්ලම රාජසන්තක වුණා. මොකද ඔහුට දරුවෙක් මල්ලෙක්වත් නැහැ, ඥාතියෙක්වත් නැහැ, ඒ සියලු ධනය රාජසන්තක වුණා. ඉතින් මම දින ගණනාවක්ම මේ මහා භාණ්ඩාගාරයට ඒ වස්තු ඇද්දා, ඒ පිළිබඳව ගණනය කළා. ඉතින් මොනවද තියෙන්නේ කියලා ඒ ඔක්කොම සංවිධාන කටයුතු කරන්නට සිද්ධ වුණා. ඉතින් ඒ නිසා ඒ අපුත්තක සිටුවරගේ ධනය සියල්ලම රජේ සතු වුණා. දැන් අද වර්තමානෙත් එහෙමනේ, හිමිකාරීත්වයක් නැත්තම් යම් දේපලක් හරි මොන හරි දෙයක් තියෙනවා නම් ඒක රජයට තමයි අයිති වෙන්නේ. ඉතින් ඒක රජේ සතු වෙනවා, රාජසන්තක වෙනවා. එහෙම තියෙනනේ ගොඩක් දේවල් අද සමාජීත්‍ය ගැන කතා වෙනවනේ. ඒතොර යමක් කාටවත් අයිතියක් නැත්තම් දැන් අපි හිතමුකෝ බැංකුවක මුදල් තියෙනවා, ලොකු මුදලක් තියෙනවා. එයා කාටවත් පවරලත් නැහැ. එයා ඒක කාටවත් පවරන්නවත් පසු අයිතියක්වත් දාලා නැහැ. එයාට ඒ මුදල එයා මිය පරලෝ ගියාට පස්සේ ගන්න විදිහකුත් නැහැ. මොකද වෙන්නේ? රාජසන්තක වෙනවා. අපි කියන්නේ රාජසන්තක වෙනවයි කියලා. ඒක තමයි උනේ. ඉතින් ඒ වගේ මේ අපුත්තක සිටුවරයාගේ දේපල සියල්ලම මොකද උනේ? රාජසන්තක වුණා. ඉතින් ස්වාමීනි භාගතුන් වහන්සේ මට ඔබ වහන්සේ බැහැ දකින්නට එන්නට බැරි උනේ අර අපුත්තක සිටුවරයාගේ ධනේ සියල්ලම. ඉතින් පහෝගේ දින ගණනාවෙම මම මහා භාණ්ඩාගාරයට ඇද්දා, පිරෙව්වා, රන් රිදී මුතුමැණික් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වටිනා වටිනා වස්තුව. ඒ කාරණාව කියලා අවසන් කළ බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නයක් අහනවා මේ කොසල් මහරජතුමා. මොකක්ද අහන්නේ? ස්වාමීනි මට දැනගන්න ඕනේ විශේෂ කාරණාවක් තියෙනවා. මේ සිටුවරයා, මේ තරම් කෝටි ගාණක් මහා ධනස්කන්ධයකට හිමිකම් කරපු මේ සිටුවරයා දරුවෙක් මල්ලෙක්වත් හිටියේ නැ, තනිකල ජීවිතයක් ගත කළේ. හැබැයි කොච්චරනම් සල්ලි තිබ්බත්, කෝටි ගාණක් තිබ්බත් කිසිම වස්තුවක් කිසිම අවස්ථාවක ඔහුට සැපයක් විඳින්න හම්බුන්නේ නැහැ. ඔහු විඳේ නැහැ. ඒ කියන්නේ ඔහුට හොඳට කාලා බීලා අඳින පළඳින එකක්වත්, කනබොන දෙයක්වත්, ගමනක් බිමනක්වත් එන එකක්වත් කිසිම සැපද ජීවිතයක් ගත කළේ නැහැ. මේ මහා කෝටි ගාණ වස්තුව තිබිලත් ඔහු ගත කළේ මොන වගේ ජීවිතයක්ද? ස්වාමිනී බුදුරජාන් වහන්සේ කාඩි හොද්දයි නිවුඩු හාලේ බතයි ආහාරයට ගත්තේ. දැන් අපි කියන්නේ කිව් මේ කිරි හොදී බතුයි කියලා කියන්නේ. ඒ වගේ කෝටි ගාණ මේ වස්තුව තියෙන කෙනෙක් කෑවේ බිව්වේ නැහැ හරියට. හොඳට කාලා බීලා රසවත් ආහාර අනුභව කළේ නැහැ. ස්වාමිනී බුදුරජාණන් වහන්සේ මොහු ඇන්දේ හන නූලෙන් හදපු වස්ත්‍ර. හන නූල කියන්නේ බාල නූලක්. ඒව ඇඳුම් හදන්නෙත් නැහැ. ඉතින් ඒව කියන්නේ අඩු ගානට ඇඳුම් ඇඳගෙන තමයි පරිහරණය කළේ. ඇඳුමක් පැළඳුමක් හරියට ගත්තෙත් නැහැ. වැරහැල්ලක් වගේ ඇඳගෙන ඉන්නේ. ඉතින් පිරිසිදුවක් නැහැ. හොඳ ලස්සනට ඉතින් අඳින්න පළඳින්න පුළුවන් ධනයක් තිබිලත් හරියට ඇඳේ පැලැන්දේ නැහැ, කෑවේ බිව්වේ නැහැ, ගමනක් බිමනක් ගියෙත් නැහැ. ඒ කියන්නේ ගමනකට බිමකට යන්න යොදාගත්තේ වයසට ගිය ගොණ්ණාම්බි බැඳගත්ත තාම දිරාගේ කබල්කාරත් එකට. රාජසේවයට ගියත් යමක් ගමනක් බිමනක් ගියා නම් ගියේ කොහමද? කබල්කාරත් එක, මේ දිරාගේ කරත් එක. ඒ කරත්තේ බැඳලා හිටපු ගුණත් බොහොම වයවුරුදයි. එහෙම තමයි ඊට සඳහන් කරන ස්වාමිනේ, ඔහු ඉහෙළපු කුඩයත් පන් වලින් හදපු කැඩිච්ච දිරච්ච කුඩයක්. ඒ චත්‍රේ කුඩය ඉහිලන්න ගත්ත කුඩයත් පන් වලින් හදපු කැඩිච්ච කුඩයක්. ඉතින් මේ කොසල් රජුරෝ හරියට ප්‍රශ්න කරනවා, ස්වාමිනී මහා ධනස්කන්ධයක් තිබ්බා, කෝටි ගාණක් මහා ධනස්කන්ධයක් තිබ්බා, හැබැයි එකක්වත් පරිහරණය කරන්නට හම්බුන්නේ, හරියට කෑවි බිව්වේ නැ, ඇන්දෙ පැලැන්දෙ නැ, ගමනක් බිමනක් ගියේ නැ, වැස්සකට අව්වකට කුඩයක් හරියට පරිහරණය කළේ නැ. ඉතින් ස්වාමිනී මේ වගේ මහා අවාසනාවන්ත ජීවිතයක් තමයි මේ අපුත්තක කියන සිටුවරය ගත කළේ. ඉතින් කාටවත් දෙන්න කෙනෙකුත් නැහැ, දරුමල්ලෙක්වත් නැහැ. ඉතින් මෙහෙම මොනතරම් වස්තු තිබ්බත් හරියට පරිහරණය කළේ නැහැ. ඉතින් එහෙම වෙන්න හේතුවක් තියෙනවා ස්වාමීනි කියලා භාගතුන් වහන්සේගෙන් කවුද අහන්නේ? කොසල් මහරජුරු මෙහෙම විමසනවා. භාගවත් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ පිළිතුරු දෙනවා රජතුමනි, ඔහු මේ විදිහට මහා කෝටි ගාණක් වස්තුව ධනේ තිබිලත් ඒ වස්තුව එකක්වත් පරිහරණය කරන්නට වාසනාම හිමියක් ඔහුට නොතිබුණේ යම් කාරණාවක් මත කියලා බුදුරජාණන් වහන්සේ ඔහු කරපු කර්මය පිළිබඳ අතීත කතාව පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. කොහොමද පැහැදිලි කරන්නේ? රජතුමනි, මොහු මීට බව හතකට පමණ පෙර ඒත් යම් ධනවස්තුවක් ඇතිව යම් සිටුවර තනතුරක හිටපු කෙනෙක්. ඉතින් මොහු කවදාක්වත් දන් දුන්නේ නැහැ දත් ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුටවත්, නැතිබෙරි කෙනෙකුටවත්, කවුරුක්කන් නිවසට ආපු සිඟමන් යදපු කෙනෙකුටවත් යමක් දුන්න කෙනෙක් නෙමෙයි මේ අපුත්තක කියන සිටුවරේ අතීතේ. ඉතින් මේ පුද්ගලයාත් බව හතකට පමණ පෙර ඉතින් කවදාකවත් එහෙම දෙන්න කැමැත්තක් දැක්වුවේ නැහැ. ඉතින් ඒ නිසා මොකද කළේ? මෙහෙම විදිහට අභාග්‍ය සම්පන්න ලෝභීව තෘෂ්ණා සහගතව වස්තු රැස් කරමින් ඉන අවස්ථාවක එහෙම නොදී තමා කටයුතු කරන්නේ. කාටවත් ශ්‍රමණක් බ්‍රාහ්මණයකටවත් නැති බැරි කෙනෙකුටවත් කිසිවක් අංශු මාත්‍රක දෙයක්වත් දෙන්නේ නැති මේ පුද්ගලයා දවසක් පසේ බුදුරජාණන් වහන්සේලා පින්නපාතේ වැඩම කළා. දැන් සමහර වෙලාවට පසේ බුදුරජාණන් වහන්සේලා දැන් මේ අබුද්ධෝත්පාද කාලයක් වෙන්න තිනේ. පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ අබුද්ධෝත්පාද කාලවලෙත්. එහෙම නැත්තම් පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහෙනි. එතකොට මේ බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. ඉතින් තගරසිකී කියලා පසේ බුදුරජාණන් වහන්සේ නමක් පින්නපාත වැඩම කළා මේ නිවසට. සාමාන්‍යයෙන් ඉතින් ගෙපිලිවලින් පින්නපාත වැඩම කළාම ගියක් ගියක් ගාන යනකොට ලැබෙනවා නම් යමක් ඉතින් ඒක චුට්ටක් ඉන්නවා. ලැබෙන්නේ නැති ස්වභාවයක් තිරන බුදුරජාණන් වහන්සේ පින්නපාත චාරිකාංගයේදී පැහැදිලි කළ දීලා තියෙනවා. එහෙම ලැබෙන බවක් නැත්තම් එතන ඒ නිවසේ රැඳෙන්න එපා, අපහු යන්න කියලා. දැන් සාමාන්‍ය පින්නපාත ගියාම ගෙදරකට ගියාම තේරෙනවානේ යා දාන ටිකක් බෙදන් ලෑස්තිනවා කියලා. දුවනවා, දකිනවා, දුවනවා, යුහුසුලුව දානි සකස් කරනවා. සකස් කරනවා කියලා කියන්නේ බෙදෙනවා, අරගෙන ඇවිල්ලා පූජා කරනවා. අපිට ඇහෙනවනේ ඉතින් හැඳි පිඟන් සද්ද ඇහෙනවා, වලන් සද්ද ඇහෙනවා. ඉතින් ඒ වගේ ඉතින් අපිටත් අත්දැකීම් තියෙනවා. ඉතින් ඒ නිසා එහෙම වෙනවා. ඉතින් එතකොට ඉතින් දන්නවා මොන හරි දාන ටිකක් දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ කියලා එහෙම හිතලා. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේලා නැවතිනවා. එහෙම නැත්තම් එහෙම මොකද කරන්නේ? ඒ භික්ෂුව බලන් ඉන්නවා. ඉතින් ස්වල්ප වෙලා බලන් ඉන්නකොට තේරෙනවා ඉතින් දාන දෙන පාටක් නැහැ. සමහරට නිස්සද්ද නම් හැංගිලා ඉන්නවනම් එහෙම දෙන පාටක් නැහැ. ඉතින් එතකොට මොකද කරන්නේ? ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අපව වඩින්න ඕනේ. ඉතින් මේ තගරසිකී පසේ බුදුරජාණන් වහන්සේ නිතර නිතරම ඉතින් ওই නිවසේ පින්ඳ පාතේ වඩිනවා. හැබැයි ඉතින් කවදාක කිසිවක් දෙන්නේ නැහැ. ඉතින් සමහර වෙලාවට අපේ බුදුරජාණන් වහන්සේ එහෙම රහතන් වහන්සේලා මේ පින්ඳ පාතේ වැඩම කළේ පින්නතුනේ මේ දානේ අවශ්‍යතාවයටම පමණක්ම නෙමෙයි. මීට පෙරත් මේ පිළිබඳ අපි දහම් කාරණාවලදී සදහම් උදෑසනදී එහෙම පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ එහෙම සමහර වෙලාවට වඩින්නේ මේ දුප්පතෙක් නම් ඔහු යමක් දුන්නොත් ඔහුට මහා කුසලයක් අත්පත් වෙනවා. ඒ කුසලයේ අත්පත් කර දීමේ අදහසින් තමයි බුදුරජාන් වහන්සේලා ප්‍රහතන් වහන්සේලා සමහරලා නිවසට වඩින්නේ. අනේ මේ පුද්ගලයා දැන් බලන්න යා කොච්චර කුසලයක් කරගන්න. දැන් අපි හිතමුකෝ කවදාකවත් දන් දෙන්න හම්බ වෙන්නේ නැති කෙනෙකුට. දැන් අපි සමහර වෙලාවට අපිට පන්සලට දාන පිළිවෙලට හදාගෙන කරගෙන යන්න කාලයක් නැහැ කියමුකෝ. මොකද දෙනෙක් කියන අනේ හාමුදුර වෙලාවක් නැහැ අපිට දාන ටිකක් හරි දෙන්න ඕනවා තියෙන නමුත් මේ වෙලාවක් නැහැ. සමහරලාට වාර්ෂිකව දාන දෙන කෙනෙක් කියනවා අපිට හැම මාසෙකම දානයක් දෙන්න තියෙනවා නම් පුළුවන් නමුත් වෙලාවක් නැහැ කියලා. එහෙම සමහරලාට වෙලාව නැහැ කියලා කියන අයත් ඉන්නවනේ. එතකොට එහෙම අය සාමාන්‍ය ඒ වගේ අයට පින්ඩපාති ස්වාමින් වහන්සේ නමක් ගෙදරකට වැඩම කළොත් ලොකු භාග්‍යයක්. ඉතින් හරි සතුටු වෙනවානේ අද අපේ හාමුදුරු පින්ඩපාත වැඩම කළානේ සතුටු වෙලා දාන ටිකක් පූජා කරන. මොකද අහම්බෙන් කරන පින්කම් හරි හිතේ රැඳෙනවා. එතකොට අර ඒ වගේ දා පින්කම් කරන දානාදී පින්කම් කරන්නට මගහැරිච්ච අයට ලොකු වටිනාකමක් ලැබෙනවා. ස්වාමින් වහන්සේ නමක් ගෙදරකට පින්ඩපාත වැඩම කළාම ඒ පුද්ගලයාට ඒක දෙන්න අවස්ථාවක් ලැබෙනවා. එතකොට එයා ඒකෙන් කුසලයක් කරගන්නවා. ඒ නිසා පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ දකින්න එක කුසලයක්, ස්වාමින් වහන්සේ නමක් දකින්න එක කුසලයක්, සමනානංච දස්සනං කියලා මහා මංගල සූත්‍රයේ සඳහන් කරන මංගල කාරණාවක් හැටියට. ඒතර සිත පහදාගෙන වඳින්න ලැබෙනවා. එතකොට පසඟ පිහිටල වඳින්න ලැබෙනවා. දාන ටිකක් පූජා කරන්න ලැබෙනවා. ඒ අවස්ථාව මොනතරම් කුසල් සිත් උපදිනවද කියලා හිතන්නකෝ. ඒ කුසලයේ උපදවීමේ උපකාරයක් තමයි කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමක් හැටියට තමයි භික්ෂුන් වහන්සේලා සමහර බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා නිවස් වලට පින්ඳ පාද වැඩේ නැතු දානේ අවශ්‍යයි. ඉතින් තමන්ගේ ජීවිතේ පවත්වාගෙනීමට ආහාරය අවශ්‍යයි. නමුත් අර රස තෘෂ්ණාවෙන් නෙමෙයි මේක කරන්නේ. රහතන් වහන්සේලා නම් ඒ රස තෘෂ්ණාව කොහොමත් මැනේනි. නමුත් අර පුද්ගලයාට අනුග්‍රහයක් ලබා දෙන්න, ඒ දන් දෙන පුද්ගලයාට, ඒ නිවසේ පුද්ගලයාට අනුග්‍රහයක් ලබා දෙන්න තමයි සමහරවිට වඩින්නේ. ඉතින් තගරසිකී කියන පසේ බුදුරජාන් වහන්සේ දවසක් මේ නිවසට පිණ්ඩපාතේ වැඩම කළා. සුපුරු පරිදි පිණ්ඩපාතේ වඩිනවා. ඉතින් කිසිවක් එහෙම ලැබෙන පාටක් නැහැ. ඉතින් එක දවසක් පිණ්ඩපාතේ වැඩම කළාම විශේෂ දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි අර කියපු සිටුවරේ, ඔය අපුත්ත කියන සිටුවරේ දා එයා මේ නිවසේ කොහෙර ගමනක් යන සූදානම් වෙලා ඉන්නේ. ඒ සූදානම් වෙලා එළියට බහිනකොට දකින්න අර පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරනවා නිවසට. ඒ නිසා ඔහුට සිතක් ඒ වෙලාවේ පහළුණා, මේ දානය දෙන්න ඕනේ කියලා. අන්න ඒ කුසල් සිතක්නේ. දෙන්න ඕන කියන සිත පහළ වෙන එකම පිරිසිදු කුසල් සිතක්. අර අපි කියන්නේ දැන් චිත්තම් පුණාතිති පුඤ්ඤ සිත පිරිසිදු කරන ධර්මයක් කුසලයේ කියලා කියන්නේ. ඒ කුසලේ හරි පිරිසිදුයි. ඒ නිසා යාට හිතුණා දාන ටිකක් අද දෙන්න ඕනේ කියලා. කියලා මොකද කළේ? තමන්ගේ ස්වාමි දීනියට කිව්වා අනේ මේ හාමුදුරට දාන ටිකක් පූජා කරන්න කියලා. කියලා ඔහු ඒ ඔහුගේ ගමන පිටත් වෙලා ගියා. නැත වශයෙන්ම අද ශාල වශයෙන් දන් දෙන කැමති කාන්තාවන්. සමහර වෙලාවට අපි දකින සමාජයේ මේ කාන්තාවන්ට අපහාස කරනවා. ඉතින් නමුත් ඇත්ත වශයෙන්ම අපි අපහාස කරන්නට හොඳ නැහැ. කොහොමත් අපිට එහෙම අයිතියකුත් නැහැ අපහාස කරන්නට. අපි හැමෝම ඉපදුනේ කාන්තාවකගේ කුසින්. අපි අම්මා කියන්නේ කාන්තාවක්. අපි ඔය විවේචනය කරන බණින කාන්තාවන්ට අපහාස කරන හැමෝම බිහුනේ කාන්තාවකගේ කුසින්. මොකද ඕපපාතික උප්පත්ති ලැබුව අය කවුරුක්වත් නැහනේ. එසේ අපි කාන්තාවන කවදාකවත් දොස් කියන්න හොඳ නැහැ. සමහර දේශකයන් වහන්සේලාත් අපි දකිනවා කාන්තාවන්ට අපහාස වෙන විදිහට තමයි භාෂාව භාවිතා කරන්නේ. එහෙම අපි කවදාකත්ම කාන්තාව කියන උත්තරීතර චරිතයක්. අපි හිතමුකෝ දැන් ওই බණින අයට දාන දෙක දෙන්නේ කවුද? ආහාර ටික දෙන්නේ කවුද? ගෙදර දොරේ සලකන්නේ කවුද? දැන් ඕන දරුවෙක් ගෙදරට යනකොට මේ ගෙට ඇතුල් වෙන්නේ අම්මා කෝ කියාගෙනනේ. තාත්තා කෝ කියාගෙන ඇතුල් වෙන දරුවෝ බොහොම අඩුයි. ඉතින් ඒක තාත්තලන්ට කරන අසාධාරණයක් අපහාසයක් නෙවෙයි. මේක ඇත්ත தත්ත්වයකනේ. මොකද ඕනම දරුවේ පුතෙක් දුවෙක් සමීප වෙන්නේ තමගේ අම්මට. මොන හරි දැන් තාත්තට කියන්න බැරි දේවල් පාව අම්මට කියනවා. මොකද අම්මා ඇවිල්ලා රැකවරණේ ලබා දෙන, සෙනෙහස ලබා දෙන, ඉතින් ඉවසීම තියෙන, උපේක්ෂාවෙන් හැමදේම විඳ දරා ගන්න, මහා දුක්ඛම් කටළු වලින් පිරිච්ච ජීවිතයක් ගත කරන කෙනෙනේ අම්මා කියලා කියන්නේ. හරි සංවේදී චරිතයක්නේ. ඊට සානේ ඒ සංවේදී භාවය නිසානේ කාන්තාව ගොඩාක් විහාරස්ථාන වලට යන්නේ. දැන් පහුගිය කාලේ අපි කටන චීවර පින්කම් වලට ගියාම අපි වැඩි හරියම දැක්කේ දානමාන සකස් කරන්නේ කාන්තාවන්. මොකද ඒ කාන්තාවන්ට තියෙනා වූ අර මේ මානසික අතෘප්තිකර භාවය පිට කරගන්නට හොඳම තැන තමයි පන්සල. ආරණ්‍ය සේනාසනේ පුණ්‍ය භූමිය. ඉතින් ඇත්තෝ ඒ කාන්තාව ඉතින් ඒ තැන් වලට ගිහිල්ලා තමන්ගේ කල්යාණ මිත්‍ර පිරිසත් එක්ක සුහදව හමු වෙලා කතා බහ කරලා ඒගොල්ලෝ අතර දුක සැප බෙදාගෙන ඒ මිත්‍රකම් ගොඩනැගිලා ওই පන්සල් සේනාසන ඇසුරු කිරීමත් එක්කලම යාළු මිත්‍රකම් ගොඩනැගීමත් එක්කම සමහර දරුවන්ගේ ආවාහ විවාහ පවා වෙලා තියෙනවා. ඉතින් අපේ පුතා මෙහෙම හොඳයි, අපේ මෙහෙම දුව හොඳයි කියලා ආහාව විවාහ පවා වෙලා තියෙනවා. ඒගොල්ලෝ අතර මිත්‍ර సంతාන ගොඩනැගිලා සමහර ඥාතීන්ට තමන්ගේ ඥාතීන් ඇසුරු කරනට වැඩිය ඇසුරු කිරීමක් සිද්ධ වෙනවා. කාන්තාවන් අතර එකමුතු භාවය ওই විහාරස්ථාන වල සහ සම්බන්ධ භාවයේ තුලින්. ඉතින් ඒක වරදක් නෑ. අපි කවදාකවත් දොස් කියන්න හොඳ නෑ. ඉතින් අපිට එහෙම දොස් කියන්න බෑ. මොකද එහෙම දොස් කිව්වොත් එහෙම අපිට දාන ටික පවා නැති වෙන්න පුළුවන්. මොකද කාන්තාව තමයි උදේ පාන්දර නැගිටලා දාන ටික පවා හදලා පන්සලට ගිහලා පූජා කරන්නේ. ඉතින් අපි උපාසක මහත්තුරු නෑ කියලා නෙවෙයි. නමුත් උපාසක මහත්තුරුන්ගේට වඩා ඒ කාර්තව්‍ය තුළ නිරත වෙන කාන්තාව. ඉතින් මේ කාන්තාවත් කල්පනා කළා මේ අපුත්තක කියන මේ කලින් එදා ඒ අපුත්තක කියන නම තිබේ මේ භවයේ අතීතයේ සිටුවරයා කලගේ දියේ ස්වාමි දියණිය බිරිඳ කල්පනා කළානේ මට කවදාකවත් දානයක් වෙලා පූජා කරන අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. මේ මිනිස්සු ඇතින් දෙන්න කැමති නැහෙනි. මොකද මේ ගෘහමූලිකයා පීතෘමූලික සමාජයක්නේ ඉතින් තියෙන. එතකොට ස්වාමියාට එහා යන්නේ නැහැ ඉතින් අපේ කුල කාන්තාව ඒ කාලේ. ඒ නිසා ඉතින් එහෙම දෙන්න විදියක් තිබ්බේ නැහැ. මොකද ඒ කාලේ හම්බ කළේ ස්වාමියා. ඉතින් ගෙදෙත් යමක් දුන්නේ ස්වාමියා. ස්වාමියාගේ ආධිපත්‍යයත් එක තමයි කාන්තාව ජීවත් වුනේ. ඉතින් මේ අවස්ථාවේ අර ස්වාමියාගේ කටින් පිටවෙච්ච වචනේ හරි හිතට වැදුනා මේ කාන්තාවට. ඒ ජීවිතයේ ලැබිච්ච ලොකු අවස්ථාවක් කොටගෙන මොකද කළේ? අද නම් මට හොඳට දාන ටිකක් දෙන්න පුළුවන් කියලා අර කවදාක නොලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනෙට ගැනීම සඳහා අර කාන්තා ඉතාමත්ම රසවත් ආහාරයක් සකස් කරලා බොහොම ප්‍රණීත විදියට සකස් කළ යුහුසුලුව ඉක්මනින්ම අර තගරසිකේ පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පූජ කළා. පිණ්ඩපාත වැඩම කළේ පාත්‍රය අතැතුව පාත්‍රයට පූජ කළා. ඉතින් අපේ හාමුදුරුවොත් මොකද කළේ? ඉතින් ඒ පාත්‍රයට ලැබිච්ච දාන ටික අරගෙන මේ පසේ බුදුරජාණන් වහන්සේටම පාත්‍රයට ලැබිච්ච දාන ටිකත් අරගෙන ආපහු වැඩම කළා. ඔය ආපහු වැඩම කරන යම්සි කාලයක් ගත වෙන්නේ නැතිනේ. ඉතින් දාන ටික සකස් කරනකම් සමහරට ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න කියන්නේ නැති. එහෙම ඉතින් අවස්ථා තියෙනවානේ. ඉතින් අර ගමන ගිහිල්ලා ආපහු අර සිටුවරේ එනවා මගදී. මගදී දකින්නවා දැන් සිටුවරේ ආ මේ හාමුදුරුවෝ දැන් ආපහු පිණ්ඩපාතය කරගෙන ආපහු වඩිනවා. දැන් මේ සිටුවරයා ඒකාන්තයෙන්ම කල්පනා කළා අද මේ දාන ටික අරගෙන යන්නේ අපේ ගෙදරින්. මම දන් දෙන්න කිව්වානේ. දැන් දන් දෙන්න කිව්ව නිසා දුන්නා. දැන් මෙයාට හිතල වෙනස් වුණා. දැන් අන්න බලන්න කලින් තිබ්බ හිත නෙමෙයි දැන් තියෙන්නේ. දැන් කොහොත් කලින් හිත අභිධර්මානුකූල ගැඹුරු අර්ථාන්විතව ගත්ත කලින් හිත ඊළඟ හිතට සම්බන්ධතාවයක් තිබ්බට මේ ඒ හිතම පහළ වෙන්නේ නැහැ. නමුත් අපි සමාජයේ කියනවනේ දැන් ඉස්සල තිබ්බ හිත නෙමෙයි කියලා. ඒ වගේ දැන් මෙයාට අර මුලින්ම දානි දෙන්න ඕනේ කියන තිබ්බ හිත නෙමෙයි දැන් තියෙන්නේ. දැන් ඉතිවිල්ල ඇවිල්ලා ලෝභ හිතක්. අපේ හුඟා කයරෝග තියෙනවා. දෙනවා දුන්නට පස්සේ හිත ටිකක් ලෝභ සහගත ඇති වෙනවා. මේක නොදුන්න නම් හොඳයි කියලා හිතනවා. මේක මං තියාගත්ත නම් හොඳයි කියලා එහෙම හිතවිලි පහළ වෙනවා. අන්න ඒ වගේ නිකන් වැරදි හිතක් නරක හිතක් වුණ දැන් ගොඩනැගුණ කාගෙද මේ අපුත්තක සිටුවරයට අර ස්වාමීන් වහන්සේ දාන ටික පාත්‍රය බෙදාගෙන ආපහු වඩිනකොට තමන් ඉදිරියට ටික ටික එනකොට දැන් ඒ සිතුවිලි එන්න එන්න වැඩි වුණා. දැන් මගේ නිවසෙන් තමයි මේ දානේ අරගෙන එන්නේ. අර පරණ නිතරම ආපු ලෝභ හිත ආයි ඉස්මතු වෙන්න පටන් ගත්තා. ලෝභය ඉස්මතු වෙනකොටම ඉතින් ඔන්න දේශයකුත් ඉස්මතු වෙන්න පටන් ගන්නවා. ලෝභයයි දේශයයි දෙකම ඉස්මතු වෙන්නේ මෝහේ මුල් කරගෙනනේ. ඉතින් ලෝභ දේශ මෝහ කියන අකුසල සිත් ඔක්කොම ගොඩනැගිලා අර හාමුදුරු ළඟට එනකන් ඉඳලා ඔහොම පොඩ්ඩක් ඉන්න කියලා නැවැත්තුවා හාමුදුරු. පසේ බුදුරජාණන් වහන්සේව ඔහොම පොඩ්ඩක් ඉන්න කියලා නැවැත්තුවා. නවත්තලා මොකද කළේ? මීසරේ ළඟට ගිහිල්ලා සිවුරෙන් තින් අර පාත්‍රේ සිවුරෙන් වහගෙන යන්නේ අපේ ස්වාමීන් වහන්සේලා. ඕගොල්ලෝ දැකලා ඇදින්නේ පින්න පාචාරිකාවේදී. අර නවත්තලා සිවුර පොඩ්ඩක් එයාගේ අතින් ඈත් කළ පාත්‍රයට එවිල බැලුවා. පාත්‍රයට එවිල බැලුවාට පස්සේ තාමත්ම ප්‍රණීත දානයක්, ඉතාමත් සුවඳ ගහන භෝජනයක්. කවුද මේ දීලා තියෙන? තමන්ගේ ස්වාමිදීනේ පූජ කරලා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ දැක්ක දැනගත්තා. එයා දන්නවා ඉතින් අපේ ගෙදරින් තමයි මේ දානේ අරගෙන ඉන්නේ කියලා. ඔන්න දැන් මේ මොහොතේ සිට ලෝභය ඇති වෙන්න පටන් ගත්තා. දේශයකුත් ඇති වෙන්න පටන් ගත්තා. මේ දෙක එකටම හිතේ ඇති එකම හිතේ ඇති වෙන්නේ නැහැ. ලෝභ හිත ඇති වෙනවා, දේශ හිත ඇති වෙනවා. මේ දෙකම ඇති වෙන්නේ මෝහයත් මුල් කරගෙනනේ. අකුසල සිතක මෝහය අනිවාර්යෙන් තියෙනවනේ. දැන් ඇති වුණා. මොකද කළේ? ලෝභයයි දේශයයි දෙකම ඇති වුණා. දැන් හිතුවිල්ල ඇති වෙනවා, අනේ මේ වැඩක් නැති වැඩක්, මම මේ වැරදි වැඩක් කරගත්තේ, මේ මිනිස්සයාට කණ්ඩ ටිකක් දෙන්න කියලා. මේක මේ අද ගෙදර වැඩ කරපු දැසිදසු කම්කරුවෙකුට දුන්නනම් මට දවස් ගාණක් වැඩ ගන්න ඇති. මේ ආහාරය ඒ තරම් ප්‍රණීතවනේ මේ දීලා තියෙන්නේ. මෙච්චර දෙයක් දෙන්න කියලා මම කිව්වේ නෑනේ. මෙච්චර දෙයක් දීලා අපරාධයක්නේ මේ කරගත්තේ කියලා මේ වගේ සිතුවිලි ගොඩාක් දැන් හිතේ ඇති වෙන්න පටන් ගත්තා. ඉතින් අපේ සමාජෙත් මෙහෙම අය ඉන්නවා. ඉතින් නැත්තේ නැහැ. ඉතින් මොකද කළේ? අනේ මේ මේක කාලා ගිහිල්ලා කොහෙට හරි වෙලා බුදිය ගනි. ඉතින් මේක තමයි අන්තිමට වෙන්නේ. නමුත් මේ අපේ ගෙදර වැඩ කරපු 16 කම්කරුවෙකුට මේ ආහාර ටික දුන්නා නම් මට දවස් ගාණක් වැඩ ගන්න ඇති කියලා මෙහෙම සිතුවිලි ඇති වෙන්න පටන් ගත්තා. පින්නතර ඒ කාලේ ඔය ඉන්දියානු සමාජයේ ඒ කාලේ මේ පින්නතර අදත් එහෙමයි. ඔය ඉන්දියාව එහෙම ගියහම බලන්න සමහර දරුවෝ ඉන්නවා, සමහර මිනිස්සු ඉන්නවා මේ ගෙදරවල් වල වැඩ කරන්නේ, මෙහෙකාරකම් කරන්නේ සල්ලි වලට නෙමෙයි, කණ්ඩ කෑම නැති නිසා. කෑමටත් වැඩ කරන මිනිස්සු ඉන්නවා, කන්න ටිකක් සඳහා වැඩ කරන. දැන් අද ලාංකික සමාජයේ එහෙම අය නෑ. ඇත්ත වශයෙන්ම කියනවනම් ඉන්නවා ඉඳී 10% වගේ කෑමකට වැඩපළ කරන අය. ඉතින් එහෙම අය ඉන්නවනම් ඒ හිඟමං යදින අය වගේ තමයි. නමුත් අපේ ඇත්තෝ වර්තමාන සමාජයේ කම්කරු පඩියක් හැටියට සුරුවෙන් හරි පඩියක් අරගෙන තමයි වැඩ කරන්නේ. ඉතින් නමුත් ඉන්දියානු සමාජයේ අදත් එහෙමයි. සමහර අය සමහර පවුල්වල පන්සල්වල එහෙම අපි දකිනවා කෑමට තමයි පන්සලේ ඒ ස්ථානික කොහෙරි ගෙවල් වල වැඩ කරන්නේ. ඉතින් මේ දාසකම් කරනවායි කියලා කියනවනේ ඒ කාල සමාජෙ එහෙම හෙකුත් තියෙනවනේ. ඉතින් මොකද කරගත්තේ? අනේ මේක වැඩ කරන කම්කරුවෙකුට 16 දුන්නනම් දවස් ගාණක් මට වැඩ ගන්න තියෙන ආහාර වේලක් මේ තියෙන. බලන්න කොච්චර නරක හිතක් ඇති කරගත්තේ කියලා. කොච්චර ලෝභ සහගත තෘෂ්ණා සහගත සිතුවිල්ලක් ඇති කරගත්තේ. එහෙම හිතුවනේ මෙයා මේක ගෙදර වැඩ කරපු දැසිදස කම්කරුවෙකුට දුන්නනම් දවස් ගාණක් වැඩ ගන්න ඇතිනේ කියලා එහෙම හිතුවා. ඒක අකුසල සිතක්. ඒවා ලෝභ දේශ මෝහ දනන සිතුවිලි. එහෙම හිතාගෙන දැන් ඉති මොනව කරන්නද කියලා තරහෙන් පුපුරපුපුර කියන්නේ පුපුරපුපුර යනවා කියලා තරහෙන් මොකද කළේ තරහෙන් ගෙදරට ගියා. ගිහිල්ලා අර ස්වාමි දිනටත් දොස් කිව්වා. මං ඔහෙට කිව්වේ දාන ටිකක් දෙන්න ඔහෙ මෙච්චර දෙයක් දුන්නා ඉතින් මං එහෙම දෙයක් දෙන්න කිව්වේ නැහැ කියලා ඉතින් ඒ කාන්තාවට දොස් කියන පටන් ගත්තා. ඉතින් මේක ආරණාව මුල් කරගෙන මේ කරුණ මුල් කරගෙන තමයි තථාගත බුදුරජාන් වහන්සේ මේ දේශනාවත් කරන්නේ. ඉතින් මේකෙදි දැන් කොසල් මහරජුණට ආයේ කරුණු පැහැදිලි කරනවා භාගතුන් වහන්සේ. මොකද කියන්නේ බුදුරජාන් වහන්සේ වදාරනවා රජතුමනි මේ සිටුවරයා එදා ඒ පසේ බුදුරජාන් වහන්සේ දැකලා හිත පහදාගෙන අලෝබදේ සමෝගෙන කුසල් සිතින් මේ දානි දෙන්න කිව්වා. ඒ සිතවිල්ලනේ පහළුණේ අලෝබදේ සමෝගෙන කුසල් සිතවිල්ල තමයි පහළ වුණේ. ඒ සිතවිල්ලෙන් කිව්වා දන් දෙන්න කියලා කිව්වා. හැබැයි මේ රජතුමනි කොසල් රජුරන්ටනේ මේ ප්‍රකාශ කරන හැබැයි රජතුමනි අර දුන්නට පස්සේ ඒ දානේ දැකලා හිත අපිරිසුදු කරගෙන අන්න බලන්න හිත අපිරිසුදු කරගත්ත ලෝභයෙන් දේසෙන් මෝහෙන් හිත අපිරිසුදු කරගත්ත නිසා දැන් මොකද වුනේ අර කුසලය දෙන්න කිව්ව නිසා මෙයාට ආත්භාව හතක් පුරාටම කෝටි ගාණක් ධනය තු ලැබුණා. අන්න මොකද වුනේ ආත්භාව හතක්ම භවයෙන් භවයටම කෝටි ගාණක් වස්තු ඇතුව උප්පත්ති ලැබුවා. මොකක් නේද පසේ බුදු කෙනෙකුට දානයක් දීමේ ආනිසංස බලය. හැබැයි සිටුතුමනි ඔය ඔබ සඳහන් කළා වගේ කිසිම දවසක ඔහුට සැපැරි ජීවිතයක් ගත කරන්න පරිහරණය කරන්නට ඒ වස්තුව ඒ කෝටි ගාණක් ධනය ලැබුණත් ඒ වස්තුව පරිහරණය කරන්නට වාසනා මහිමේ භාග්‍ය සම්පන්න භාවයේ ලැබුණ නැත්තේ මොකක් නිසාද දුන්න දේ දැකලා හිත අපිරිසුදු කරගත්ත නිසා. අන අපරචේතනාවත් අපිරිසුදු වුණා. දැන් මේකේ පූර්වචේතනාවත් පිරිසුදුයි මුංජන චේතනාවත් පිරිසුදුයි. පූර්වචේතනාව කියලා කියන්නේ දාන දෙනට කලිනුත් හිත පිරිසුදු වුණා දාන දෙන එකත් පිළිබඳව හිත පිරිසුදු වුණා. හැබැයි දුන්න දේ දැකලා හිත අපිරිසුදු කරගත්තා. අන්න ඒ නිසා කෝටි ගාණක් වස්තු ලැබුණ දන් දුන්න නිසා හැබැයි දුන්න දේ දැකලා හිත අපිරිසුදු කරගත්ත නිසා කවදාකවත් මේ වස්තුව නිසි විදියට පරිහරණය කරන්න හම්බුන්නේ ඔබ සඳහන් කළා වගේ රජතුමනි හරියට කෑවේ බිව්වේ නැ ඇන්දේ පෙලැන්දේ නැ ගමනක් බිමනක් ගියේ නැ සැපවත් ජීවිතයක් ගත කළේ අර කාඩි හොද්දයි ඒ කියන්නේ උඩු හලවද ඒ කියන්නේ කිරි හොදී බතුයි කියන වගේ හන නූලෙන් හද වස්ත්‍ර පරිහරණය කළේ කබල් කරත් එකට තමයි ගමන් බිමන් ගියේ පන් වලින් හදපු කැඩිච්ච කුඩයක් තමයි ඉහිලුවේ. එහෙම ජීවිතයක් අවාසනාවන්ත ජීවිතයක් සැප නැති දුක්ඛිත ජීවිතයක් ගත කළේ කුමක් නිසාද දුන්න දේ දැකලා හිත අපිරිසුදු කරගත්ත නිසා. පරිහරණය කරන්න හම්බුන්නේ දැන් හිතන්නකො පින්නතුනේ මේ වගේ අය මේ සමාජයේ නැද්ද කියලා. ඕන තරම් ඉන්න හැම ගමකම ඉන්නවා. සමහර වෙලාවට මේ හොඳට හොඳ ගෙදර වාහනයක් තියෙනවා හොඳ කාර් එකක් තියෙනවා හොඳ ජීප් එකක් වෑන් එකක් තියෙනවා මේ පුට් සයිකලේ යනවා සමහර වෙලාවට බස් එකේ යනවා ගමන් බිමන් මේ සල්ලි තියෙනවා වාහනේ තෙල් ගහගෙන යන්න පුළුවන් ගමන් බිමන් යන්න පුළුවන් එහෙම මේ පුද්ගලෝ ඉන්නවා. ඉතින් ඒ තිබ්බත් මොකද කරන්නේ පාරේ බස් එකේ යනවා එහෙම නැත්නම් පුට් සයිකලේ කියන්නේ පාපෙදී එක එහෙම යනවා. ඒතර හොඳට කන්න බොන්න තියෙනවා හැබැයි කන්නේ නැහැ හොඳට කන්නේ නැහැ. ඉතින් මේ සාමාන්‍ය මොන හරි දෙයක් ඔය කනවා. සමහරට කන්න තියෙනවා කා ගන්න බෑ. ඒ කියන්නේ උදේට කන්නේත් නැහැ දවල්ට කන්නේත් නැහැ වැඩ වැඩ කියලා ඉන්නවා. දැන් මා අපි දන්න සමහර අය කියනවා අනේ මට ඉතින් උදේට කන්නත් බැරුණා දවල්ට කන්නත් බැරුණා මේ වැඩ වැඩිනේ. ඒ කියන්නේ කා ගන්නවත් කෑම ටික කන්නවත් වෙලාවක් නැහැ. අපේ මේ බණහන සමාජයේ ඇති ඕන තරම් මිනිස්සු මේ අනේ කා ගන්න වෙලාවක් නැහැ. ඉතින් එහෙම අය ඉන්නවා ඊට පස්සේ. ඒ වගේම තමයි හරියට ඇඳුමක් පැළඳුමක් අඳින්නේ නැහැ. මේ සමහරලාට අල්මාරිය පිරෙන්නට ඇඳුම් තියෙනවා. කබඩ් එකේ ඕන තරම් ඇඳුම් තියෙනවා. සමහරලා අල්මාරිය දොර අරිනකොට ඇඳුම් හොගාල වැටෙන්නත් පුළුවන් මේ ඒ තියෙන ඇඳුම්. හැබැයි හැමදාම එකම ඇඳුම අඳින්නේ. සමහරට ඒ ඇඳුම පරණයි. පුස්කාලා. ඉතින් ඒත් හොඳ ඇඳුමක් ගන්නෙ නෑ. මේ තමන්ගේ අල්මාරියේ තියෙන්නත් පුළුවන්. සමහරලාට සල්ලි තියෙන ඕන තරම් ඇඳුමක් පැළඳුමක් ගන්නෙ නෑ. පරණ ඇඳුමක් අඳින්නේ. ඉතින් පරණ කලිසමක් වෙන්න පුළුවන්. කමිසයක් වෙන්න පුළුවන්. එහෙනම් සාරියක් වෙන්න පුළුවන්. වෙනත් ගවුමක් ඇඳුමක් වෙන්න පුළුවන්. පරණ එකක් තමයි ඇඳගෙන යන්නේ. කවදාකවත් හරියම ඇඳුමක් ගන්නෑ. ලස්සනට අඳින්නේ නෑ. ඒ වගේම හරියමං විදියට ලස්සන කොණ්ඩයක් පීරගෙන හිම යන්නෙත් නැති අය ඉන්නවනේ ඉතින්. ඉතින් ඒ වගේ හොඳට සපත්තු අර මේ සෙරෙප්පු වර්ග හොඳට තියෙනවා. නිකන් පරණ සෙරෙප්පුවක් සපත්තුවක් දාගෙන යන්නේ. ඉතින් ඒ වගේ විදියට ගත්තාම ගමනක් බිමනක් හරියට ගියේ නැහැ. හරියට කෑවේ බිව්වේ නැහැ. හරියට ඇන්දේ පැලැන්දේ නැහැ. ඉතින් මෙහෙම අවාසනාවන්ත ජීවිතයක් ගත කළේ මේ රජතුමනි. ඒ දන් දෙන්න කිව නිසා ලැබුණට ලැබිච්ච දේ පරිහරණය කිරීමේ වාසනා මහිමේ ඔහුට ලැබුණ නැත්තේ කුමක් නිසාද? කර්මයේ තියෙන ස්වභාවය. බලන්න කුසලයක අංග සම්පූර්ණ භාවය නැතිකම. කුසලයක් අංග සම්පූර්ණ වෙන්නේ කොහොමද? මුල මැද අග යහපත් වෙන්නට ඕනේ. පූර්ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා පිරිසිදු වෙන්නට ඕන. අර මුලින් සඳහන් කළා වගේ මේ තුන්සිතම පැහැදෙන්නට ඕන. ඉතින් එහෙම නොමුති වුණොත් බලන්න ඒවැ ලැබෙන විපාකයේ අඩුපාඩු ඇතුනේ ලැබෙන්නේ. දැන් එහෙම ගම්වල ඉන්නවා මිනිස්සු. හරියට කන්නේ බොන්නේ නැහැ, හරියට ඇඳුමක් පැළඳුමක් අඳින්නේ නැහැ, හරියට ගමනක් බිමනක් යන්නේ නැහැ. බොහෝම සල්ලි තියෙනවා. අපි කියනවා නේ මේ මනුස්සයා මෙහෙම ගියාට මොනතරම් සල්ලිකාරයෙක්ද, මේ මෙහෙම මනුස්සයා මේ විදිහට ඇඳට මොනතරම් සල්ලිකාරයෙක්ද. ඉතින් මේ කියන්නේ පිටත බුදුරජාණන් වහන්සේගේ දහම කියන්නේ මේ වැද්ද වගේ ඉන්න කියන දහමක් නෙමෙයි. මේක දුකයි, ජීවිතේ දුකයි, මෙහෙම දුකයි දුකයි කියලා මේ නාන්නේ නැතුව, කන්නේ බොන්නේ නැතුව, අඳින්නේ පළඳින්නේ නැතුව එහෙම ඉන්න කියලා බුදුරජාණන් දේශනා කළේ නැහැ. දැන් සිවුර පරිහරණය කිරීම සම්බන්ධ කොච්චර ශික්ෂා තියෙනවද? දැන් පහුගිය කාලේ කටන පිංග කාලවල ඉගෙන ගොඩාක් කතා කළා. සිවුර හරි පිරිසිදුව තියෙන්නට ඕන, ක්‍රමානුකූලව තියෙනවා. දැන් අටපිරිකර ඉදි කට නූල් බෝල තියෙන ඇයි සිවුර ඉවරනහම මහා ගන්න. ඒ වගේම පිරිසිදු කරගන්න. ඉතින් ඒ වගේ අපි සිවුරු පරිහරණය කිරීම සම්බන්ධව ගත්තාම ඒව අලුත් සිවුරු හම්බුණාව කොහොමද ඒව පරිහරණය කරන්නට ඕන, ඒ වගේ පරණ සිවුරක් අයින් කළාම කොහොමද ඒක කරන්නට. දැන් අර පිරිමැස්ම ගැන කතා කරනකොට දැන් සඳහන් කරනනේ පරණ සිවුර ටිකක් පරිහරණය කළා, සිවුර විදිහට පරිහරණය කරන්න බැරි නම් තථාගත බුදුරජාණන් දේශනා කළා ඒක අඳන සිවුරට භාවිතා කරන, අඳන කඩේට ඒක කපලා අඳන කඩයක් හදා කරගන්න. දැන් සමහරට සිවුරු ඉරිලා තියෙනවා. ඉතින් ඉරිලා ආයි පෙරවන්න බෑ. එහෙනම් මොකද කරන්නේ? කපලා අඳන කඩේකට ගන්න. ඒක වුණා අඳන කඩේට ගන්න. දැන් අඳන කඩේලත් අරගෙන බැරි වුණාම මොකද කරන්නේ? ඒක ඉතින් බුදුරජාණන් දේශනා ඇතිරිල්ලකට ගන්න. දැන් අපි නිදාගෙන ඇඳට ඇතිරිල්ලකට ගන්න. දැන් මේ අද වගේ මේ ඇඳුම් පැළඳුම් නැහනේ, රෙදි නැහනේ පින්නතුනේ ඒ කාලේ. හරි අහේනියක් නේද රෙදි? එහෙම හරි අහේනි. දැන් අද නම් ඕන තරම් ඉතින් සිවුරුත් තියෙනවා, රෙදිත් තියෙන ඕන තරම් තියෙනවා. මේ කාලේ ඒවටින් මිනිස්සු ගන්න ඕනේ ආදර්ශයට. ඉතින් මේවා අද ඒවා මේ පරිහරණය කරන්න ඕන තරම් තිබ්බයි කියලා අර නාස්ති කරන්න හොඳ නැහැ. මේ ලෝභකමයි අර පිරිමැස්මයි කියන දෙකක් වෙනදනේ. සමහර අය ඔක වරදවා වටහා ගන්නවා. සමහරලාට ආහාර පාන තින් වැඩිපුර ගානට උයන්නේ මොකද මේ ලෝභකම නෙමෙයි අර පිරිමැස්මට. මෙන්න මේක හොඳ වැදගත් කතාවක්. අම්මා මේ උයනවට වඩා තාත්තා උයන දවසට රසයි කියලා කියනවා. එහෙම කියනවා. සමහර අය කියනවා එහෙම, දරුවෝ එහෙම කියනවා. අම්මා උයන දවසට වගේ නෙමෙයි තාත්තා හැම තාත්තා ඉඳලා හිටලා උයනවායි කියමුකෝ. තාත්තා හරි කවුරු හරි විශේෂකෙනෙක් ඉඳලා හිටලා උයනවා. එදාට හරි රසයි කියනවා. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව මොකක්වත් නෙමෙයි. අම්මා හැමදාම උයන්නේ අර පිරිමැස්මේ. දාන කුළුබඩු ටික එහෙම හෝම් පරිස්සමෙන් දාන්නේ. දැන් තාත්තා ඉඳලා හිටලා නේ උයන්නේ. තාත්තට ඒ අර පිරිමැස්මක් තේරෙන්නේ නැහැ. තාත්තා කරන්නේ අර තියෙන කුළුබඩු ටික ඔක්කොම වැඩිපුර ටික දාලා උයනවා. එතකොට ඉතින් කෑම රසයි ඉතින්. එතකොට තාත්තා හැමදාම උගොත් මොකද වෙන්නේ? ආයිතින් කන්න හම්බෙන්නේ නැහැ. මාසයකට කන කෑම ටික සති දෙකෙන් තුනෙන් කාලා ඉවර කරනවා. ඉතින් එහෙම බෑ. අර පිරිමැස්ම කියන එක අම්මා දන්නවා. ඉතින් අම්මා අර පිරිමැස්ම උගෙන නිසා සමහර වෙලාවට අපිට කෑම රසර උයලා දෙනවා අම්මා. හිතන්න ඕනේ එහෙම. නමුත් අර ඉඳලා හිටලා උයන කෙනා රසර උයනවා කියලා කරන්නේ මොකද්ද? අර තියෙන කුළුබඩු ටික ඔක්කොම දාලා හොඳට ඉතින් වැඩිපුර දාලා හදනවා. ඉතින් එහෙම නෙමෙයි, අර පිරිමැස්ම අපි පුරුදු වෙන්නට ඕන. ඉතින් ඒ කාලේ ඉතිරි කිරීම කියන එක බොහොම පරිහරණය කරලා පාවිච්චි කළා. හාල් ටික ගත්තට පස්සේ ඒක මිටක් වෙන මුට්ටියකට දානවා මේ ඉතිරි කිරීම කියන එක. එතකොට දැන් කාලයක් ගිය පස්සේ හාල් ටික ඉවරනට පස්සේ අර මිට ඉතුරු වෙච්ච මුට්ටියේ තියෙනවා ගොඩාක්. ඉතින් ඒක ගන්න පුළුවන් අදිසියක් අවස්ථාවක් වුණොත් එහෙම. ඉතින් වගේ මේ ලෝභකමයි අර පිරිමැස්මයි කියන දෙකක් කියලා තේරුම් ගන්නට ඕනේ. දැන් අද ලෝකයේ ආහාර නාස්තිය ගත්තාම ලංකාව පළවෙනි තැනට ඇවිල්ලා තියෙනවා සාමාන්‍ය ආහාර නාස්තිය. බලන්නකෝ කොච්චරනම් ওই කෑම කඩවලවල ගෙවල්වල හවසට කෑම විසි කරනවද කියලා. අප්‍රමාණ විසි කරනවා. සමහරට සත්තුන්ට දෙන්නත් විදිහක් නෑ. ඒ වගේ ආහාර නාස්ති කිරීමේ පැත්තෙන් ගත්තොත් එහෙම අපේ ලංකාව හරි දුර්වලයි. හරියට මිනිස්සු කෑම බීම නාස්ති කරනවා. කොච්චරනම් අද කෑම කඩවල කඩ තියෙන කඩවල කෑම තියෙනවද? ඒ ඔක්කොම මිනිස්සු පරිහරණය කරන්නේ සමහර වෙලාවට ඒවා විසි කරලා දානවා. ගෙවලු යනකොට එහෙමත් එහෙමයි. ඒ නිසා භෝජන දැන් මාත්‍රාව දැනගෙන ප්‍රමාණය දැනගෙන තමයි අපි ආහාර සකස් කරන්නට ඕන. එතකොට ඒ වගේ අර අපි කියන්නේ නොකානු බීන්න කියන එක නෙමෙයි මෙතන කියන්නේ. ඉතින් ඒ වගේ අර පිරිමැස්ම තියෙන්න ඕනේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ නොකානු බීන්න. එතකොට අඳින්න පළඳින්න නැතුව ඉන්න, හොඳ ගියක් දොරක් ඇතුව ඉන්න එපා. ඉතින් මේක දුකයි කියන එක සංසාර දුක තේරුම් ගන්නනේ ওই විදිහට නෙමෙයි. සංසාර දුක කියන එක තේරුම් ගන්න ඕනේ මේ වගේ පැවැත්මක් ස්ථිරව නැහැ. අපි කොච්චර මේ සැප ඇති ජීවිතයක් ගත කළත් අපි කවදා හරි වයසට යනවා. අපි ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා, ජීවිතේ අපි අවසන් වෙනවා. අපි මේ තරම් වස්තු පරිහරණය කළත් අපි කවදා හරි මේ අතාරින්න සිද්ධ වෙනවා. අපිට මේ දාල යන්න සිද්ධ වෙනවා. ඒතර පරිහරණය කරන්න එපයි කියන එකක් කිව්වේ නැහැ. ගිහි සමාජයේ මේ කියන්නේ ගොඩක් දුරට අපි මේ බණ කියන්නේ ගිහි ඇත්තන්ටනේ දැන්. පැවිදි සමාජයේ භික්ෂුවත් ඒක ඒ තේරුම් ගන්න ඕනේ ක්‍රමවේද ධර්මයේ විනය තියෙනවා. එතකොට දැන් කොතනකවත් බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුවරයාට කිව්වේ නැහැ ඕව අතහරින්න, ඕව දාලා ඇවිල්ලා මහාන වෙන්න. කොසල රජුරණට කිව්වේ නැහැ රජතුමෝ ඕක අතෑරලා ඇවිල්ලා මහාන වෙන්න. එහෙම කිව්වේ නැහැ. ඒ පුද්දිලන්ට ඒ ශේස්ත්‍රයේ පිළිබඳ අවවාද දුන්නා. ඒ කොහොමද ගෙනියන්නේ, ඒ වැඩ පිළිවෙල කොහොමද, රජකම කොහොමද කරන්නේ, සිටුකම කොහොමද කරන්නේ, ඒ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඉතින් ඒ නිසා මේ අරපිරිමැස්මයි ලෝභකමයි කියලා දෙකක්. ඒතරම් යම්ස් කියනකොට තියෙනවා නම්, ඉතින් ඒ තියේදි නොකා ඉන්නවා නම් ඒක ප්‍රශ්නයක්. තියේදී අඳින්න පළඳින්න නැත්නම් ඒක ප්‍රශ්නයක්. තියේදී ගමන බිමනක් හොඳට වාහන වාහන ගෙදර වාහන දෙක තුන තියෙනවා. හැබැයි බස් එකේ යනවා. ඒක ප්‍රශ්නයක්. ඉතින් එහෙම නෙමෙයි. ඒව පරිහරණය කරන්නට ඕනේ. පරිහරණය කරන ගමන් දැනගන්නට ඕනේ මොකද? මේවා සදාකාලික නෑ. මේවා බොහොම අනිත්‍ය දුක්ඛනාත්මක ත්‍රිලක්ෂණයට හැමදේම භාජනය වෙනවනේ. ඉතින් ඒවා දැනගෙන ඉන්න ඕනේ. ඒවා තේරුම් ගන්න ඕනේ. අවබෝධ කර ගන්න ඕනේ. හැබැයි පරිහරණය කරන වෙලාවට පරිහරණය කරන්නට ඕන. ඉතින් සමහර ස්වාමීන් වහන්සලාත් ඉන්නවා ඉතින්. ඒක මේ ගිහියත්ව විතර නෙමෙයි. හොඳ සිවුරු තියෙනවා. හැබැයි පරණ සිවුරුම පොරවනවා. ඉතින් ඒ වගේ එහෙම නෙමෙයි. හොඳ සෙරප්පෝ තියෙනවා. අර දායකයෝ සිව්පස්සේ දෙන්නේ ඒ භික්ෂුන් වහන්සලා පරිහරණය කරනවා කියලා දැක්කහම භික්ෂුන් වහන්සලා ඒ පරිහරණය කරනවා දැක්කම දායකෝ සතුටු වෙනවා. අනේ අපේ හාමුදුරුවෝ මම දුන්න සිවුර පොරවනවා, මම දුන්න සෙරප්පෝ පරිහරණය කරනවා, ඉතින් මම දුන්න බෙහෙත් ටික තමයි අනුභව කරන්නේ පරිහරණය කරන්නේ, ඉතින් මම හදපු මේ කුටිය තමයි හාමුදුරුවෝ ඉන්නේ. දැන් සමහරලාට දායකෝ හොඳ ලස්සන කුටි ආවාස හදලා දෙනවා. හැබැයි හාමුදුරුවෝ තාම පරණ කුටි ඉන්නවා. එහෙම හරියන්නේ නැහැ. ඉතින් ඒව පරිහරණය කරන්නට ඕනේ. ඒ පරිහරණය කරන ගමන් අපේ ජීවිතයේ යථාර්ථය අපි දැනගන්න ඕනේ. මේ හැම දෙයක්ම සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට භාජනය වෙන එක. ඉතින් ඒක අපි තේරුම් ගන්නට ඕන. ඉතින් ඒ විදිහට ගත්තහම ඉතින් කොසල් මහ රජුරුවන් බුදුරජාණන් වහන්සේගෙන් අහ ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නේ මොකද්ද? අර පින්කම කලේ අඩුපාඩු ඇතුව පූර්ව චේතනාවත් හොඳයි, මුංචන චේතනාවත් හොඳයි, දන් දෙන්න ඉස්සලත් හිත හොඳයි, දුන්නට දෙන එකත් හොඳට දුන්නා, දෙන්නත් කිව්වා. හැබැයි දුන්න දේ දැකලා හිත අපිරිසිදු කරගත්තා, ලෝභ දේශ මොහ කියන ක්ලේශ ධර්මයෙන් ඇති කරගත්තා. ඒ ඇති කර ගැනීමේ ප්‍රතිඵලය අනුව තමයි මොකද කළේ? වස්තුව හම්බුණා, පරිහරණය කරන භාගය හම්බුන්නේ. මේ ගම්වල ඕන තරම් ඉන්නවා. ඔබගේ හැම ගමකම මේ වගේ අය ඉන්නවා. හරියට කන්නේ බොන්නේ නැහැ, අඳින්නේ පළඳින්නේ නැහැ, ගමන බිමනක් යන්නේ නැහැ. ඒ තමන්ට තියෙන කාමව සම්පත් පරිහරණය කරලා ඒවත් පිනකට දහමට හරි යොමු කරලා දරුවන්ට බෙදලා දීලා ඒව කටයුතු කරන්නේ නැහැ. වස්තුව අවසන් වෙනකන් දැන් සමහර පවුල අම්මලා තාත්තලා ඉන්නවා, දේපල ටික දියල ඉවර කරන්නේ නැහැ. මේ අවසාන මොහොත වෙනකන් ඉන්න. අන්තිම අම්මා තාත්තා මියක පරලෝ ගියාට පස්සේ මොකද වෙන්නේ? දරුවෝ දේපොළට ගහමරා ගන්නවා. ඒවා ජීවත් ඉන්න කාලෙම බෙදලා වෙන් කරලා ඉවරයක් කරලා ඒ දරුවන්ට පරිහරණය කරන ලබා දුන්නට පස්සේ ඒක අතහැරියට පස්සේ ඉතින් දෙමාපියන්ට සමහර දරුවෝ සලකන්නේ නැත්තම් ඒකට විකල්ප ක්‍රමවේද භාවිතා කරන්න පුළුවන්. තමන්ට මුදලක් ලබාගෙන ඉතින් ඒවා තැම්පත් කරගෙන දැන් අපි තුන් දරුවෝ සලකන්නේම නැහැ. ඒක සලකන්නේ නැත්නම් ඉතින් ඒ දරුවන්ට දෙන දෙයක් දීලා ඉතුරු දෙන දෙයක් විකුණලා හරි බැංකුවක හරි දාගෙන තියලා ඉතින් ඒ තමන්ගේ ජීවිතේ පරිහරණය කරන්න ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දහම කියන්නේ වැදගත් දහම. වැදගත් විදිහට ජීවත් වෙන, වැදගත් දෙන කනබොන, වැදගත් මිනිස්සු ජී අදහන දහමක්, රජවරු සිටුරු අදහපු ගමන් කරපු දහමක් තමයි මේ බුදු දහම කියලා කියන්නේ. ඒ නිසා පින්ක අපි පෙර සංසාරේ කරපු කුසලයක විපාකනේ දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් අදා අපි භුක්ති විඳින අද කරපු ඒවා විපාක නෙමෙයිනේ, පෙර සංසාර කරපු කුසලයන්ගේ විපාක. ඒ නිසා යම් කෙනෙක් හොඳට මුදල් ධනෙ හම්බ කරනවා නම්, එයායි හම්බ කරන ධනෙ හොඳට පරිහරණය කරනවා නම්, ඒකෙන් කොටසක් පින් දහම් වලටත් යොමු කරනවා නම්, අන්න එයා හොඳ සාර්ථක පින්කමක් කරලා ඒ කුසලයේ විපාකේ තමයි මේ භුක්ති විඳින්නේ. ඒක අතීතයේ කරපු කර්මේ බලවත් කර්මයක්. ඒ වගේ පරිපූර්ණ කුසල කර්මයක් කරලා තමයි ඒ උප්පත්ති ලැබෙන්නේ කියලා දැන් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා මේ බණ අහනකොට. අනේ දැන් මේ බණ ටික අපි හිතමුකෝ මේ කාතාව අදමයි හුවේ කියලා. මේ අහන පුද්ගලයා හොඳ ධනවත් බලවත් කෙනෙක් කියලා හිතන්නකෝ. ඒතර ඔබ හිතන්න ඕනේ අනේ මට මේ ධනෙ බලය ලැබුණේ පෙර සංසාරේ කුසල් නිසා. ඒ කුසල බලය මම සාර සම්පූර්ණ කරලා තියෙනවා. ඒ අඩුව අපාඩු නැති කුසලයක් කරපු ඒ කුසලේ විපාකේ තමයි මට මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මම අදත් මන් දැන් කුසල් කරන්නට ඕනේ. මේ වස්තුව පරිහරණය කරනවා වගේ මං කුසල් දහම නිරත වෙන්න ඕනේ කියලා අන්න එහෙම හිතන්නට ඕනේ. හිතලා තවදුරටත් පින් දහම් කටයුතු වල නිරත වෙන්නට ඕනේ. ඒ නිසා ඒ කාරණා කුසල රජුරෝ පැහැදිලි කළාම කුසල රජුරන්ට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළාම පැහැදිලි වුණා ස්වාමිනී පැහැදිලි වුණා. ඒකෙන් පැහැදිලි කරන්නේ කුසලයක් අංග සම්පූර්ණ වෙන්නට ඕන. එතකොට පූර්ව මුංචන අපර කියන චේනා චේතනාත්‍රයේම පැහැදිලි වෙනවා පිරිසිදු වෙනවා. දැන් මේක සමහර වෙලාවට ලෝභ ඇති කරගන්නේ කොහොමද? දැන් අද සමාජයේ වර්තමානයේ පහුගිය කාලේ මං කලිනුත් කිව්වා කටින පිංකම් එහෙම කළා. හුඟක් පන්සල් වල අපි දකිනවා හාමුදුරුව කටින පිංකම කළා ඉවරනාට පස්සේ හාමුදුරුවත් එක්ක තරහයි. හුඟක් ගිහි දායක පින්නතුන්. ඒ මොකද සමහර වෙලාවට හාමුදුරුව සම අඩුපාඩු වෙන්න පුළුවන්. ගිහි ඇත්තන්ගෙත් අඩුපාඩු වෙන්න පුළුවන්. හුඟක් තැන්වල අපිට දකින්න එහෙම වෙන්න හොඳ නෑ කවදාක. මොකද බලන්න අපරචේතන අපිරිසුදු වෙනවනේ. කරගත්ත පින්කම පිළිබඳ අසතුටු වෙනවා ඊට පස්සේ. ඒ නිසා පින්කමට එදා වස් ආරාධනා කළේ සතුටින්, සිව්පස්යෙන් උපස්ථාන කළේත් වස්තුන් මාසේ සතුටින්, ඒ වගේ කටින මහා පින්කම කළේත් සතුටින්. කරලා ඉවරනාට පස්සේ ඕකේ ගණන් බලනවා සමහර වෙලාවට. අනේ මගේ අතින් මෙච්චර වේදමක් ගියා, මෙච්චර වේදමක් ගියා. අපු අරකට නොදුනනම් හොඳයි. අර ගමන් වේදම ගියා වැඩි වුණා. හාමුදුරන්ට පිරිකරවලට මුච්චර මුදලක් ගියා දානට. ඒක එහෙම හිතලා ලෝභයක් ඇති කරගත්තොත් අර පින්කම අසාර්ථක වෙනවනේ පින්නතුනි. සාර සම්පූර්ණ වෙන්නේ නැහනේ. ඒ නිසා අපි හුඟක් අපේ බෞද්ධ පින්නතුන් ඉන්නවා පින්කම කරලා කවදාකවත් ගණනක්වත් බලන්නේ නැහැ. අනේ හාමුදුරුවෝ කිව්වොත් එහෙම උපාසකම්මා මෙන්න මේ විදිහට වියදම් ටිකක් මේකට ගියා. අනේ හාමුදුරුවෝ වියදම් අවශ්‍ය නැහැ, පින්කම කළා ඉවරයි. ඒ නිසා අපරචේතනාව තමයි බලවත් මෙතන පිරිසිදු කරගන්නට ඕනේ. පින්කමක් පටන් ගන්නකොටත් හොඳයි, කරනකොටත් හොඳයි. කරලා ඉවරනාට පස්සේ තමයි තවත් සතුටු වෙන්නට ඕනේ. මම මේ පින්කම අනේ මෙහෙම කළානේ, මහා සංඝරත්නේ මෙච්චර ස්වාමීන් වහන්සේලා ප්‍රාණක් වැඩම්මලා, මහා සංඝරත්නේ මේ විදිහට අපි දානි දුන්නානේ, මේ විදිහට පරිස්කාර දුන්නානේ, එන මිනිසුන්ට අපි හොඳට කන්න බොන්න දීලා සැලකුවානේ, උදව් කළානේ. එහෙම කියලා පින්කම අවසානයේ සතුටු වෙන්න පුළුවන් නම්, ගෙදර සාංගික දානයක් දීලා ඒ පින්කමත් හොඳට කරලා අවසානයේ සතුටු වෙන්න පුළුවන් නම්, ගිය ගණන් හිලව් පිළිබඳව ඒ ගැන සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා නම්, අනේ මම හොඳ පින්කමක් කරගත්තා, මට මේ ගිය මුදල් කෙරෙහි කිසිම ලෝභයක් නැහැ, මම සතුටු වෙනවා, සාදු සාදු, මට නැවතත් මේ වගේ පින්කමක් කරන්න අවස්ථාව ලැබෙන්න ඕනි කියලා අදිෂ්ඨාන කරගන්න පුළුවන්. අන්න පින්කම සාර්ථක වෙනවා. එහෙම අසාර්ථක වුණොත් පින්කමක් මොකද වෙන්නේ? ඔය අපුත්තක සිටුවරයට වෙච්ච දේම වෙනවා. අපුත්තක සිටුවරයට වෙච්ච දේම වෙනවා. ඉතින් එහෙම අය සමාජයේ ඉන්නවා. ඒතර අතීතේ එහෙම පින්කම් කරපු අය තමයි අද සමාජයේ එහෙම ඉන්නේ. වර්තමාන සමාජයේ එහෙම පින්කම් කරපු අය තමයි අනාගතයේට එහෙම පහළ වෙන්නේ. ඉතින් ඒ හන්දා අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි පින්කමක සර සම්පූර්ණ භාවයක් තියෙන්න ඕනේ. අංග සම්පූර්ණ භාවයක් තියෙන. එහෙම නොවුනොත් එහෙම ඒ කුසලයේ බලවත් කුසලයක් බවට පත්වන්නේ නැහැ. ඉතින් එතනින් පස්සේ ස්වාමී මොහොත දරුවෙක්වත් නැහැ. ඒ මොකද ඒ දරුවෙක් නැති වුණේ තමන්ගේ අතීතේ තමන්ගේ දේපල ඉතින් තමන්ගේ ඥාතීන්ට අරේ මේ හිමුවේ කියලා දරුවෙකුට හිමුවේ කියලා අර දරුවෙක් මරපු සිදුවීමක් පිළිබඳව සඳහන් වෙන නිසා ඌට දරුවෝ ලැබුණ නැහැ කියලා සඳහන් කරන සහෝදරයෙක්. ඒ කියන්නේ තමන්ගේ සහෝදරයාගේ දරුවට තමන්ට දෙන දේපල ඔක්කොම සහෝදරයාගේ දරුවට හිමුවේ කියලා දරුවා මරපු කතන්දරයක් තියෙනවා. ඒ නිසා තමයි දරුවෙක්වත් නැතුව අපුත්තක කියන සිටුවරේ බවට පත් වුනේ. එහෙනම් දැන් මේ දේශනාව තුළ ඔබ පැහැදිලි වෙනවා අපි කොච්චරනම් දානාදී පින්කම් සිද්ධ කරනවද, කොච්චරනම් පරිත්‍යාගයන් සිද්ධ කරනවද. ඒ සිද්ධ කරනකොට හිත පසු අපිරිසිදු භාවයටපත් නොවි හිත පරිස්සම් කරන්න, හිත රැක ගන්නට, හිතේ ලෝභ දේශ මොහ ක්ලේශ ධර්මයන් ඒ වෙනුවෙන් එන්න ඉඩ නොදෙන්නට අපි ලොකු උත්සාහයක් ගන්නට ඕනේ, ලොකු වීරියක් ගන්නට ඕනේ, ලොකු සිහියක් අපේ හිතේ ඇති කර ගන්නට ඕනේ. කුසල් සිතක් කියන එක ඉබේ ඇති වෙන දෙයක් නෙමෙයි. අකුසල් සිතක් ඉබේ වගේ ඇති වෙනවා. ලෝභය කියන එක ඉබේම ඇති වෙනවා, දේශේ ඉබේම ඇති වෙනවා. ඉබේම ඇති වෙනවා කියන දකින ආරම්මණයත් එක්කලා ඇසෙන් ගන්න, කණෙන් ගන්න, ශබ්ද නාසයෙන්, දිවෙන්, ස්පර්ශයෙන් කියන මේ ආයතන වලින් ගන්න අරමුණුත් එක්කලා තමයි අපි ඇලීම් ගැටීම් ඇති කරගන්නේ. වෙන පැත්තක් වෙන ක්‍රමයක් නැහැ නිතින්. අරමුණු ගන්න මේ ආයතන හයෙන්නේ චක්ක ආයතන, සෝත ආයතන, ගාහන ආයතන, ජිහු ආයතන, කාය ආයතන, මන ආයතන කියලා ආයතන හයක් තියෙනවානේ. ඕකෙන් තමයි අපි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හැටියට අරමුණු අරගෙන ඒ අරමුණු වලට ඇලෙනවා ගැටෙනවා. ඉතින් ඒ අපි ඉතින් ඇලීම් කැටීම් නැතුව නොඇලීම් නොගැටීම් මත ඉන්න පුළුවන්කමක් ලැබෙනවා නම් ඒක ඉතින් ලොකු ශ්‍රේෂ්ඨ ක්‍රියාවලියක්. එහෙම නැතුව ඉතින් ඇලෙනවා ගැටෙනවා. ඉතින් ඇලීම් ගැටීම් එක තමයි අපි ජීවත් වෙන්නේ. අපි මේ ඇසකරනාසීව ශරීරයේ ඉන්ද්‍රියවලට ගන්න අරමුණුත් එක්කලා. ඉතින් මේ අරමුණු පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කරගන්නට ඕනේ. අවබෝධයක් ඇති කරගෙන තමයි අපි කුසල් කරන්නට ඕනේ. ඉතින් කුසලයක් කරලා අංග සම්පූර්ණ කුසලයක් බවට අපේ හිත පරිවර්තනය කරගන්නට ඕන. ඉතින් ඒ පිළිබඳ හොඳ දහම් දැනුමක් තියෙන්න ඕනේ. දැන් ඔබට පැහැදිලි වෙනවා මේ දේශනාව ඇහුවට පස්සේ විමසුවට පස්සේ මේ සංසාරේ මේ කුසල් කරන්නටත් දන් දෙන්නටත් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ කියලා. ආවට ගියාට දෙන්න බෑ මේ දාන කියන එක උනත්. ඒකේ ආනිසංස නිසි විදිහට ගන්නට ඕනේ. ශ්‍රද්ධාව තිබ්බටම මදි. ප්‍රඥාව තියෙන්න ඕනේ. දැන් හැම කුසල් සිතකම ශ්‍රද්ධාව තිබ්බට ප්‍රඥාය දෙන්නේ නැහෙනේ. හැම කුසල් සිතකම ශ්‍රද්ධාවකෙන් චෛසික ධර්මයේ තියෙනවා. හැබැයි ප්‍රඥා චෛසිකේ නොය දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? අර નિરાයාසයෙන්ම කුසල් සිත ඇති වෙන්නේ, ආයාසයෙන් කුසල් සිත ඇති කරගන්නට ඕනේ. මුලින් සඳහන් කළේ ඒකමයි. નિરાයාසයෙන් කුසලයේ ඇති වෙන්නේ, අකුසලයේ තමයි નિરાයාසයෙන් ඇති වෙන්නේ. අර සකරණාසී දිව ශරීරේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හරායන අරමුණු ලෝභ දේශ මොහ. ඉතින් ඒ ලෝභ දේශ මොහ කියන අරමුණ අලෝභ දේශ මොහ කියන කුසල වලට පෙරලා ගන්නට ලොකු උත්සාහයක් වීරියක් ගන්නට ඕනේ. ඒ නිසානේ අපි මේ සංසාරේ තාම සැරිසරන්නේ පින්නතුනි. සංසාරේ මේ දුක් විඳින්නේ ඇයි? සංසාරේ දුකෙන් නිදහස් වෙන්න බැරි ඇයි? මේ ලෝභ දේශ මොහ කියන ක්ලේශ ධර්මයන් අලෝභ දේශ මොහ කියන කුසල චේතනාවන් බවට පෙරලා ගන්නට මේ සිත ඇති කර ගන්නට ගන්නා උත්සාහය තමයි අපිට තියෙන්නේ. ඉතින් අපි નિરાයාසයෙන් හිත ඇදෙන්නේ අකුසලයටමනේ. ලෝභයටයි දේශයටයි මොහයටයි දෙවවා වෙන්වෙන් වශයෙන් ගත්තාම අකුසල චේතනා ගොඩාක් තියෙනවා. ඉතින් එතකොට දැන් අර අපි දකින්නනේ හිරු එළියට දැන් ඉස්සර විද්‍යාගාරේ පරීක්ෂණයක් කරනවා. ඉතින් ওই මොන හරි ගස් පැලෑටි ටිකක් අපි පැල කරලා ඒක ඉරව වැටෙන පැත්තට තියෙනවා. අනිත් පැත්ත අඳුරු කරලා දෙනවා. ඒතර ගහ නැමෙන්නේ කොහෙටද? ඉර එළියේ තියෙන පැත්තට නැමෙනවා. ආන් ඒ වගේ තමයි අපේ හිතත් වැඩි හරියක් නැමෙන්නේ කොහෙටද? අකුසලයට, ලෝභයට, දේශයට, මොහයට. අපි කරගන්න ඕනේ මොකද? කුසලයට මේ හිත පෙරලා ගන්නට ඕනේ. ඒක නිකන් වෙන්නේ නැහැ. ඒක උත්සාහයෙන්, උනන්දුවෙන්, වීරියෙන් කරන්න ඕනේ. ඒ සඳහා මූලික වශයෙන් අවශ්‍ය වෙන දේ තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒක ඇති කර ගන්නට ඕන. නිතරම දන් දෙන අය ඇසුරු නිසුරු කරන්න ඕනේ. සීල භාවනා කරන ඇසුරු නිසුරු කරන්න ඕනේ. භාවනා කරන ඇසුරු නිසුරු කරන්න ඕනේ. ධර්මයේ සාකච්ඡා කරන, ධර්මයේ ගැන ධර්මයක් තියෙන අවබෝධයක් තියෙන ඇසුරු නිසුරු කරන්න ඕනේ. පරිත්‍යාගය ගැන කතා කරන, ලෝභයේ දේශ මොහාදී ක්ලේශ ධර්මයන්ගේ මිදෙන්න උත්සාහ කරන, ඒකේ ආදීන මේ කතා කරන, අන්න එවැනි අය තමයි අපි ඇසුරු නිසුරු කරන්නට ඕනේ. ඒතර අපේ හිතන් නිතරම මේ පැත්තට යොමු වෙනවා. සත්තිගුම්බ ජාතකයේ තියෙන්නේ ගිරව් දෙන්න දෙපැත්තකටනේ ගියේ. එක ගිරවේ සුලි කුණාටුවක් ඇවිල්ලා ගහේ හිටපු බෙනේ හිටපු කුරුළු දෙන්න ගිරව් දෙන දෙපැත්තකට ගියා. එක ගිරවේ ගියා තාපසාරාමයකට, අනිත් ගිරව ගියා හොරු මුලකට. එතකොට හොරු මුලට ගිය ගිරව මොකද කළේ? ඒ කතා කරන්නෙම නරක භාෂාවෙන්. වරෙන් පළයන් ගහපන්, මරපන්, කොටපන්, ඒ වගේ නරක විදිහ. දැන් හුගාක් ඔය හොයලා බලන්නකෝ, ගෙදර නරක වචන කිව්වොත් ඒ වචනේ අනිවාර්යෙන් චූටි දරුවෝ ඉන්නවනම් ඒවගොල්ලෝ කියනවාමයි කියලා. ඒක ඉස්කෝලේ ගිහිල්ලා මොන්ඩිසෝරියෙත් ගිහිල්ලා කියන, ඉස්කෝලෙත් ගිහිල්ලා කියන. ඒතර මොන්ඩිසෝරියේ ඉන්න ගුරුතුමිය, පෙර පාසලේ ඉන්න ගුරුතුමිය, පාසලේ ඉන්න ගුරුතුමිය අනිවාර්යයෙන්ම දන්නවා මේ දරුවගේ නිවසේ මේ වචන භාවිතා කරනවා කියලා. ඒ කුඩා කාලෙම සිද්ධ වෙන දෙයක්. ඒතර තව ගිරවෙ ගියා කොහෙට? තාපසාරාමයේ. ඉතින් ඒ ගිරව හොඳ වචන කතා කළා. හොඳට කරුණා මෛත්‍රිය කතා කළා. ඉතින් බෝසතාන් වහන්සේනේ. ඉතින් ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකද? ඇසුර කියන එක වැදගත්. දැන් අද සමාජයේ මත්ව දුරට බලපාලා තියෙන මොකද්ද? ඇසුර. පාතාල කාරණ ක්‍රියාකාරණ වල බලපෑ මොකද්ද? ඇසුර. ඉතින් ඒ විදිහට හොඳ පැත්තට ගියා නම් දරුවෙක් ඒ මොකද බලපෑ? ඇසුර. ඒ නිසා ඇසුර කියන එක හරි බලපානවා. ඉතින් ඒ හන්ද හොඳ සත්පුරුෂ ඇසුරක් ඇති කරගන්න, කල්යාණ මිත්‍ර ඇසුර කරන්නට ඕනේ. දහම් දෙනුම තියෙන ඇසුර කරන ඒගොල්ලෝ තමයි කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ. ඇසුරු කරලා පුළුවන් තරම් ධාර්මික ජීවිතාවක් ගත කරලා, ධාර්මික ධනෙ හම්බ කරලා, දාන සීල භාවනාදී කුසල් ධර්මයන් දියුණු කරගන්නා වගේම කුසලයේ වුණත් හොඳ බලවත් කුසල් අංග සම්පූර්ණ කුසල් බවට පත් කරගන්නට ඕනේ. එම අංග සම්පූර්ණ කුසලයක් බවට පත් නොකරගත්තොත් අර මුලින් සඳහන් කළා වගේ පූර්ව චේතනා, මුංජන චේතනා, අපර චේතනා ත්‍රය හරියට පිරිසිදුනේ නැත්නම් ඒ කුසලයේ බලවත් කුසලයක් බවට පත්වන්නේ දුබල කුසලයක් වෙනවා. විපාක හැටියට එන්නේ කොහොමද? දුර්වල විපාක. සැප ඇති තැනක උපදිනවා, සැප විඳින අවස්ථාවක් නොලැබෙනවා. ඉතින් එහෙම තත්ත්වයකටපත් වෙලා ජීවිතය අභාග්‍ය සම්පන්න බවට පත් වෙනවා. ඉතින් ඒ අනුව කාරණාත් එක්කලා ඉතින් අද දවසේ මේ හිරු සදහම් උදෑසන ධර්ම දේශනාව හිරු FM තුලින් ඔබ උදෑසනින්ම ශ්‍රවණය කරලා මම හිතන ගොඩාක් දහම් කාරණා ශ්‍රවණය කරගත්තා, හොඳ අවබෝධයක් ලබා ගත්තා. දන් දෙන්නේ කොහොමද කියන එක දැන් තේරුම් ගත්තා. අංග සම්පූර්ණ පින්කමක් කරන්නේ කොහොමද කියන එක තේරුම් ගත්තා. ඉතින් මේ අවබෝධය ඉතාමත් වැදගත්. ඒ අවබෝධය තුළින් ඔබ හැම දිනාටම මෙලෝ ජීවිත වාසනාවන්ත වේවා, පරලෝ ජීවිත වාසනාවන්ත වේවා, ඉක්මන් භවයකදී නිවන් දකින්න මේ පින උපකාර වේවා, ධර්මඥානයේ පිණිස මේ කුසලයේ පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. විශේෂයෙන් අපි මේ විශේෂ පුණ්‍යානුමෝදනාවක් සිදු කරන්නට ඕන. ඉතින් මේ හිරු රූපවාහිනියෙන්, ඒ වගේ මේ FM ගුවන් විදුලිය හරහා උදෑසනින් මේ වගේ ධර්ම දානමේ පුණ්‍යක්‍රියාවක් සිදු කිරීමට මූලික කල්‍යාණ මිත්‍රත්වය අනුශාසකත්වය ලබා දෙන්නේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපතිතුමා රේනෝ සිල්වා මැතිතුමා. ඉතින් එතුමා කරන්නා මේ සත්ක්‍රියාව නිරන්තරයෙන්ම ශාසනයට බොහොම ලැබියාවකින් ස්වාමින් වහන්සේලා ඇසුරු නිසුරු කරමින්, කල්‍යාණ මිත්‍ර ඇසුර තෝරා වේරා ගනිමින්, පින්දහම් වලට යොමු වෙමින් ශාසන උන්නතිය වෙනුවෙන් තමන්ගේ මාධ්‍ය මෙහෙවර සිද්ධ කරන හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමා රේනෝ සිල්වා මැතිතුමාටත්, එම මැතිනියටත්, දරුවන්ටත්, විශේෂයෙන්ම රත්නත්‍රයේ අනන්ත ගුණ ආශිර්වාද බලෙන් නිදුක් නිරෝගී සුවය, දිගාසිරි සම්පත්ති ලැබේවා, කායික මානසික සුවය සැනසීම උදා වේවා. තවදුරටත් මේ මාධ්‍ය කරණය තුළින් ලෝකයාට යහපත් දේ ලබා දෙන්නට, ධර්මඥානෙ, ධර්ම දානෙ ලබා දෙන්නට එතුමාට නිදුක් නිරෝගී සුවය, දිගාසිරි සම්පත්තිය ලැබේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකින්නට මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ හිරු කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත්, අද ඔබ නිවසේ සිට ධර්ම ශ්‍රවණය කරන පින්නත් ඔබ හැම දිනාටමත්, රටවාසී ලෝකවාසී සියලුම පින්නත් හැම දිනාටමත්, බුද්ධ ආදී රත්නත්‍රයේ අනන්ත සෝසි මහා ගුණ බලයේ ආශිර්වාද බලෙන් ඒ හැම දිනාටමත් නිදුක් නිරෝගී භාවයේ සුවපත් භාවයේ දීර්ඝා සම්පත්තිය ලැබේවා, නිවන් පිණිස මේ පින පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ටත් පින් දෙන අතර ඔබගේ මිය පරලොව ඥාතීන්ද මේ පින් අනුමෝදන් කරගනිත්වා, ඥාතීන්ගේ සසර ගමන සැපවත් කරගන්න මේ පින් උපකාර වේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්කන්තු සාවකංති. ධර්ම ශ්‍රවණානිසංසින් හැම දිනාටම උතුම් ධර්මඥානෙම අවබෝධ වේවා, නිවන් පිණිසම පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. තෙරුවන් සරණයි.
අද හිරු සදහම් උදැසන ධර්මදේශකයන්න් වහන්සේ හංවැල්ල දිද්දිනිය ඓතිහාසික කුලංකන්ද ගල්ලෙන් ආරණ්‍ය සේනාසන අධිකාරී පූජ්‍ය දිද්දිනියේ විමලසංක ස්වාමීන් වහන්සේ.